दही साधु दिदहास धनवे वसरे नवनी मासे दहवे निंदा भावना वैद सटहन ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි අද අප කල්පනා කළා හැමෝටම පොඩි අවස්ථාවක් දෙන්න තමන්ට පෞද්ගලිකවම තමන්ගේ තියෙන දහම් ගැටලුව සාකච්ඡා කිරීම සඳහා ඉතින් අවබෝධය තියෙන ඇති නැති හැම කෙනෙකුටම වගේ ඒ අවස්ථාව ලබා ගන්න පුළුවන් මම හිතනවා ඒක ඒ ඇත්තන්ට ලොකු උදව්වක් වේවි තමන් ධර්මයේ ගැන හිතන පතන විදිය පැහැදිලි කරගන්න විදිය එකින් දැනගන්න හැකියාව ලැබේවි ඒක හොඳයි නේද තමන්ට හොඳ අවස්ථාවක් සමහරලාට පුංචි බයක් ඇති වෙනවා වෙන්න පුළුවන් මේ සෙනග මැද හාමුදුරුව මොනවා කියයිද මට එච්චර අවබෝධය නෑ කියයිද තාම වීරිය මදි කියයිද ඔය බොරු කරන්න කියයිද කියලා පොඩි බයක් එහෙම ඇති වෙනවා එහෙම හිතන්න එපා ඒක කාට වුණත් ඒක අනුශාසනයක් නම් ඒ කව්‍යාජ ලෙස අපිට ලැබිය යුත්තක් නම් ලැබිය යුතුද නැද්ද අපි විවෘත වෙන්න ඕන ලෝකයෙන් ලැබිය යුතු ප්‍රශංසාද ඕනෑ තරම් ලැබෙන්නට ඒ වගේම ලෝකයෙන් ලැබිය යුතු නින්දාපහාසද ඕනෑ තරම් ලැබෙන්නට අපිව අපි සූදානම් කරගන්න ඕන ඒ විදිහ තමයි ජීවිතේ ලස්සන කරගන්න හැකියාව තියෙන්නේ එන අපි පිළිවෙලකට ගමු නේද දැන් අපි මේ පැත්තේ පුටුවේ පිළිවෙලෙන් ගන්න වෙනවා ඔය අම්ම එන්නේ ඉස්සරහට පුටුව පුටුව පොඩ්ඩක් පස්සට ගන්න පුටුව පස්සට අරගෙන මේ පැත්ත බලපාද අන්න හරියි මුලින්ම තමන් කල්පනා කරගන්න භාවනා වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න කලින් තිබුණු මනසයි දැන් මේ අවස්ථාවේ ගලාගෙන යන මනසයි ඒ අතර වෙනසක් තියෙනවද යම් කිසි ඒ අතර වෙනසක් තියෙනවා ඒක එහෙමයි හරි ඊළඟට වර්තමානයේ තියෙන ගැටලුව වර්තමානයේ තමන්ට පීඩාවක් කියලා හිතන්නේ තමන්ට දුකක් කියලා දැනෙන්නේ කරදරයක් කියලා දැනෙන්නේ මොන වගේ ස්වභාව ලක්ෂණයක්ද නැති වෙලා යන කේන්ති යන ගති දරා ගැනීමේ ශක්තිය තියෙනවා ඔව් අඩුයි හැලෙන තිය අඩුයි ඒ නිසා යම් ප්‍රතිසතයක සැනසිල්ලක් තමන් ලබනවා ඒ තමයි ධර්මානුශාසනාවන්වලට සවන් දීම නිසා විදර්ශනා භාවනාවෙන් ජීවිතේ පිළිබඳව යථා අවබෝධය ලබා ගත්ත නිසා තමන්ට ලැබිච්ච ස්තන සහනසී බව ඒ අතර ඉතින් තව පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා නේද සිතවිලි එනවා ඇවිල්ලා පොඩ්ඩක් වේදනා දීලා කුණිත්තල යනවා එහෙම දේවල් ටිකක් තියෙනවා නේ ඔව් සැලෙන ගතිය අඩුයි සැලෙන ගතිය අඩුයි වේදනාවටපත් වෙනවා අඩුයි ඒක ලොකු සහනයක් නෙමෙයිද තමන්ට ලොකු සහනයක්. හොඳයි, දැනට දැන් අපි ලෝකයේ දිහා බැලුවාම, ජීවිතයේ දිහා බැලුවාම, සමස්තය දිහා බලනකොට මොන වගේ දර්ශනයකින්ද, මොන වගේ අවබෝධයකින්ද බලන්නේ? ජීවිතය කියලා දෙයක් නැහැ කියලා තේරෙනවා. එහෙම තමයි කියන්නේ. බොරුවක් කරන්න කියලා තේරෙනවා. එතකොට බොරුවක් කියලා කරන්න කියලා තේරුණාම ඉබේම ඒවා තදින් අල්ලන ස්වභාවය, ග්‍රහණය කරන ස්වභාවය අඩු වෙනවා. මොකද මේක මට අයිති දෙයක් නෙමේ කියලා ඇතුළතින්ම කියවෙනකොට ඒක ඉබේට සිද්ධ වෙන දෙයක් නෙනේ. මොකටද මං ඕවා මේ අල්ලගන්න කියන අදහස පහළ වෙනවා. ඒ නිසා සැනසිල්ලේ ඉන්නවා. හැබැයි දැනට පොඩි වේදනාවක් හරි ඇති, පොඩි පීඩාවක් හරි ඇති, සම්පූර්ණ සෞම්‍ය වූ අර මේ වලාකුලක වගේ ඉන්න බැරුව ඇති. නිකන් මැණික් ගලක් වුණත් නිකන් ගිනි ගොඩකට වැටිලා වගේ ඉන්නවා නේද? ඔව් එහෙමනේ, මැණික් ගලක් වුණත් ගිනි ගොඩකට වැටෙනවා, රත් වෙනවනේ නේද? රත්තරන් වුණත් නේද? ආනේ, මැණික් ගල තිබිය යුතු ස්ථානයේ තිබුණාම අන්න ලස්සනයි. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ ආධ්‍යාත්මයේ වගේම බාහිර පරිසරයත්, බාහිර පැවැත්මේ ගුණාංගත් ඉතා මගේ කරාවය, පතිරූප දේශ වාසෝච පුම්බේත කත පුඤ්ඤතා කියලා කියන්නේත් ඔය වගේ දේවල් තමයි. අපිට හොඳ පරිසරයක ජීවත් වෙන්න හැකියාව තියෙන්න ඕන. ඒ වගේම සල්ලවක වෘත්ති කියලා කියන්නේ පහසු දිවි පැවැත්මවල එහෙම ඇති කරගන්න ඕන. දැන් ඉතින් ස්වාමීන් වහන්සේ කියන කැටින් මම නිරන්තරයෙන්ම කල්පනා කරන්නේ පහසු දිවි පැවැත්මක් තියෙන්න ඕන. ඒක ඉතින් එක එක්කෙනාගේ තරමේ හැටියට තමයි මේ පහසු දිවි පැවැත්ම තීරණය වෙන්නේ. ඒකයි හැම කෙනෙකුටම කියන්න බෑ. ඉතින් තමන්ට පහසු දිවි පැවැත්මක් හදා ගන්න ඕන. දැන් ඊළඟට තමන්ට දැන් ලෝකයේ පිළිබඳව ඇලීමක් නැති වෙලාවේදී තමන්ට වාසය කරන්න, තමන්ට අරමුණක තැන්පත් වෙන්න තමන් මොන වගේ අරමුණක්ද භාවිතා කරන්නේ? දැන් තමන්ට සිත එහෙ මෙහෙ ඔහේ යන අරමුණු වල ඔක තේරුමක් නැතුව ඔහේ යනවනේ. එතකොට මේ බාහිර සිතට, ආධ්‍යාත්මික සිතේ පූර්ණව තිබුණත්, ඉතින් බාහිර අපේ විඥාන ධාතුවේ මේ මොළය නොයෙකුත් අරමුණු මෙනෙහි කර කර තැන් තැන්වල යනවා. ආන්නේ අවස්ථාවන් වලදී මහරහතන් වහන්සේලා ප්‍රගුණ කරපු බුදුරජාණන් වහන්සේලා පවා ඒ වැඩ ඉන්න කායගත සති වාසය කරනවා. ඒකට ආනාපාන සතියත් අදාළ වෙනවා. ඒ වගේම මේ ඉරියාපත භාවනාව, තමන් ඉන්න ඉරියව්ව පිළිබඳව හොඳ සිහියෙන් යුක්තව ඉන්නවා. අර නොයෙකුත් ආකාරයේ දේවල් මේ මෙනෙහි කරන්න යන්නේ නැතුව. ඉතින් අපි විඥානේ අල්ලගෙන නිවන හොයන්න යන්න බෑ. විඥානේ අල්ලගත්තාම විඥානේ ස්වභාවය තමයි ලෝකේ තියෙන දේවල් මතක් කරනවා. ඒකටනේ පහළ වෙන්නේ නේ. අයකුත් දේවල් හරේ මේකයි අරකයි මේකයි වෙන්න තියෙන දේ වෙයිද කියන දේ, ඈ වෙච්ච දේ පිළිබඳව ඒ රූප ඡායා ගෙනියනවා. ඉතින් අපිට යම් අවබෝධයක් තියෙනවා නම් ඔය අචංචා වගේ මහරහතන් වහන්සේලා වගේ උත්මය වෙන්න තියෙන දේවල් වෙනෝ, නොවෙන්න තියෙන දේවල් නොවෙනෝ, ආදී වශයෙන් එන ලෝකයට තමයි මුහුණ දෙන්නට සිද්ධ වෙන්නේ. නමුත් මම වර්තමානයේ ශක්තිමත් වාසය කරනවා. දැන් අපි සැකයක් ඇති කරගත්තොත් අපි දන්නේ ඇත්තටම නේද හෙට මොනවද වෙනවද කියලා අපිට කියන්න පුළුවන්ද? සබාධර්මයෙන් අපිට කියන්න පුළුවන්ද හෙට උල්කාපාතයක් කඩාගෙන වැටලා මුළු ලෝකෙම නැති වෙයිද නැද්ද කියන්නේ? ලෝකෙම නැති වේද නැද්ද කියන්න බෑ. ඔය මහා විද්‍යාඥයෝ හිටියට ඔය ඇති වෙච්ච විනාශය ගන්නවල එකක්වත් ඒ විද්‍යාඥයන්ට කියන්න බැරි වුණා. දැන් ජපානයේ අර භූමිකම්පාවෙන් නැති වෙච්ච එක කියා ගන්න බැරි වුණා. ලංකාවේ සුනාමියක් ආපු එක කියා ගන්න බැරි වුණා. ඉතින් ඔය මිනිස්සු දන්නේ ඔය ඩොංගල් ඇවිල්ලා ග්‍රස්තර කරවත් වැටුණාද ඈ. ඉතින් ඒ නිසා ඒක ගැන කියන්න බෑ. ඒක ගැන උපකල්පනය කරමින් ඉඳලා වැඩක් නැහැ. එතකොට අපි හරියටම තේරුම් ගන්නවා මේ සංස්කාර ලෝකයක් තියෙන මේ සංස්කාර ලෝකය තුළ මේ වෙනස් වීමට ඕනම තැනක වෙනස් වීමට වෙන්න පුළුවන්. ඒකට මම අවබෝධයෙන් යුක්තව වාසය කරනවා. මේක තමයි ඇත්ත. මම වෙනස් කරන්න හැදුවට වෙනස් කරන්න බෑ. ඉතින් අපි මේක තේරුම් ගත්තයි කියලා සිය දිවිහානි කරගන්න යන්නේ නැහැ. සන්තෝෂයෙන් ජීවත් වෙන කාලේ වාසය කරනවා. ආන්න එහෙම හොඳ සිහියෙන් වාසය කරන කෙනාට ඒකාන්තයෙන්ම ජීවිතේ සැහැල්ලු සහනශීලී තැනක් බවට පත් වෙනවා. එතකොට අපි අර විඥානයත් අතහරින්න ඕන. නිරන්තරයෙන් අපි තුල තියෙන අර පහ අඳුර ගන්න ඕන. පංච උපාදානස්කන්ධය අපේ කම්පන සිද්ධ වෙන්නේ රූප කොහොද රූප වෙන්නේ ඈ මේ අභ්‍යන්තරික රූප වේදනා ඒත් අභ්‍යන්තරික වේදනා සංඥා එකක් අභ්‍යන්තරික සංඥා සංඛාර එකක් අභ්‍යන්තරික සංඛාර ඊට පස්සේ විඥාන කියන ධාතුන් ටික මේවා එල්ලුනොත් එහෙම මොකද කරන්නේ දැන් රූපේ එල්ලුනොත් එහෙම රූපම මතක් කරලා දෙනවා වේදනාව එල්ලුනොත් එහෙම වේදනාව මතක් කරනවා දැන් අපි වේදනාව එල්ලිලා වුණ රස විඳින්න සමහරලාට දුක් වේදනා එල්ලිලා රස විඳිනවා සැප වේදනා රස එල්ලිලා විඳිනවා එක්ක කලින් තිබුණු සැප වේදනාව දැන් නැහැ කියලා දුක් වෙනවා නේද නොයෙකුත් ඉතින් සැප වේදනාව ඉල්ලනවා ඊට පස්සේ මේ ලෝකේ සංස්කරණය කරලා හදාගන්න දේවල් වල නිර්මාණයි තුල වාසය කරන්න පටන් ගත්තොත් එහෙම නොයෙකුත් දේවල් සකසාගෙන ඒවා තුල උපකල්පනයන් තුල මිනිස්සයා වාසය කරනවා ඊට පස්සේ තමන්ගේ දැනුම ගැන තමන්ගේ දැනීම් පිළිබඳව සංවේදනාවන් වල එල්ලෙන පටන් ගත්තොත් එහෙම ඒවා පස්සේ ඊට පස්සේ ගමන් කරන්නට පටන් ගන්නවා ඒවයි හේතුවෙන් හට ගන්නා වූ දුක් පීඩා වේදනා අනේක දේවල් වල දෝලණය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ලෝකයේ තේරුම් ගත්තහම මේ ලෝකයේ ස්වභාවය තේරුම් අරගෙන එයා තථාගත ත්වය නිරන්තරයෙන්ම දකිමින් වාසය කරනවා. මේක තමයි ලෝකයේ ස්වභාවය. මේකයි ලෝකයේ ස්වභාවය. ඉතින් හැම මොහොතකම අපිට තියෙන්නේ hina වෙලා වාසය කරන්න. ඇයි හේතුව? ඒක තමයි ලෝක ස්වභාවය. ඉතින් මගේ වෙනස මෙවැනි ස්වභාවයන් තුළ ලෝකයා හඬද්දී මම hina වෙනවා. තේරුණානේ? අන්න එහෙම ක්‍රමානුකූලව පුරු පුරුදු කරගන්න. එතකොට අපේ කරුණු කාරණා පිළිබඳව අවබෝධය වැඩි වෙන තරමට අපිට සහනශීලී පරිසරයක් උදා කරගන්න හැකියාව ලැබෙනවා. හොඳයි, බුදු සරණයි. හොඳයි. තේරුවන් දැන් මනස එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වූ ආකාරයන් වලට තමයි පිහිටන්නේ. තවත් කෙනෙක්ගේ ස්වභාවය නේ තවත් කෙනෙක්ගේ තියෙන්නේ. මේ මනනන්සේ මුලී මාර්ගය වගේ කල්පනා කරන්ද ධර්මයට යොමු නොවන නොවුණු සමයේදී තිබුණු මනස. ඊට පස්සේ දහමට යොමු වෙලා කොච්චර කාලයක්ද ඒ කාලයෙන් පස්සේ මේ දැන් අපි පවත්වා ගන්න මනස. ඒ තුල යම් ධනාත්මක හෝ ඍණාත්මක හෝ යම් වෙනසක් තියෙනවද? ලොකු වෙනස. ධනාත්මකද ඍණාත්මකද? ධනාත්මක වෙනසක් තියෙනවා. ඒක මොකක්ද ඒ වෙනස? දැන් අඩුයි. දැන් අඩු වෙලා ගිහිලා තියෙනවා. සාමාන්‍යයෙන් 100 ප්‍රතිශතයක් කිව්වොත් දැන් විඳින දුක් ප්‍රමාණය සහ ඒ කාලේ විඳපු දුක් ප්‍රමාණය අතර ප්‍රතිශතය 185ක් විතරම නැති වෙලා 185ක් නැති වෙලා මේ භාවනා වැඩසටහන් වලට සහභාගී වීම හේතුවෙන් ඉතින් අසන හැමෝම දැනගන්න ඕන දැන් කොච්චර කාලයක් දහමට යොමු වෙලා අවුරුදු දෙකමාරක් වගේ කාලයක් තුළ ඒ වෙනසක් ඇති වෙලා තියෙනවා. හොඳයි. ඊට පස්සේ දැන් පොඩි තැනක පොඩි ප්‍රශ්නයක් කොයිම හරි ඇතිනේ. ඒක විසඳ ගන්න නෙමෙයි බනහන්. නමුත් තමන් කොයි බහරි තැනක තමන්ට අල්ලගන්න බැරි ආකාරයේ දෙයක් තමා තුළ යම් ආකාරයක දෙයක් පුංචි දෙයක් අර 85යිනේ. තව ඉතින් තියෙනවනේ තව 15ක් ඈ විතර. ඉතින් ඒ 15ක් 10ක් තියෙනවනේ. ඒ 10 15 අල්ලගන්න බැරුව ඉන්නේ. ඒ 10 15 අල්ලගන්න බැරුව ඉන්නේ. තමන්ගේ චරිත ස්වභාවයක් වශයෙන් ගත්තහම තමන්ට සාමාන්‍ය තමන් ගණනය කළොත් එහෙම තමන්ගේ චරිත ස්වභාවය අර අපි කියනා වගේ ද්වේෂ චරිතයක්ද වීරිය චරිතයක්ද ඒ වගේ මොන වගේ චරිතයකටද අයිති වෙන්නේ තමන්? දේශසහගත චරිතයකට නම් නෙමෙයි. එහෙනම් ඒකම තමයි. ඒක කියව ලස්සන නේද? ඔව් පොඩ්ඩක් ඔබතුමේ ඔහොම හිටියද හරි මනසින් තද තීන්දු ගන්න කෙනෙක් තීරණ ගන්න කෙනෙක් බොහොම සාමගාමීව තමයි ඔක්කොම උඩින් කරන්නේ. ඒයි තමන් ගත්තොත් තීරණ ඒකම තමයි සිද්ධ කරන්න කටයුතු කරන්නේ. ඒකට ඒ වගේම හරි එක ගන්නවා හරි එක ගන්නවා හරි තදයි. ඒකදී ඒ තුල තියෙන්නේ ඒ තුල රැස් වෙන්නේ මමත්වේනේ. ඒ තුල රැස් වෙන්නේ මමත්වය. ඉතින් මමත්වය කවදාවත් නිවන් දකින්නේ නැහැ. මමෙක් නැති තැන තමයි නිවන යා සාගන්නේ. එතකොට ඒ ඔස්සේ ඒ පැත්තට බර වෙලා අපි මේ කොච්චර අපේ මනස හැන්ඩල් කරන්න ගියත් අර ඒ පැත්තෙන් තියෙන ඒ ආශ්‍රවයේ තියෙන ගති ලක්ෂණ ඊළඟට අපේ සිත් තුළ ගෑවෙන්න පටන් ගන්නවා. නමුත් ඉතින් අපේ මෙතෙක් කාලයක් ජයග්‍රාහී මාමත තහවුරු කරගත්ත චින්තනයක් නිසා අපි ඒක අත්හරින්න කැමති නෑ. මේ ලෝකේ මිනිස්සු එහෙමනේ. තමන්ගේ ජීවිතේට යම් පිළිසරණක් වෙච්ච පුජ්‍යලෙක් අත්හරින්න කැමති නෑ වගේ අපිට පිළිසරණක් වෙච්ච චිත්ත ස්වභාවයක් අපි අත්හරින්න කැමති නෑ. චිත්ත ස්වභාවයක් අත්හරින්න කැමති නෑ. නමුත් අපි දැන් බලන්න ඕන මේ චිත්ත ස්වභාවය අපිට යම් ජයග්‍රහණයක් ලබා දුන්නා ඒක ලෞකිකද ලෝකෝත්තරද? අන ලෞකිකයි. දැන් අතට තේරෙනවා. ඉතින් ලෞකික ජීවිතයක ජයග්‍රහණයන් අවුරුදු 100ක් පවතින්නේ නෑනේ. ඔන්නකනේ වැඩි. ලෞකික ලෝකයේ ජයග්‍රහණයක් අවුරුදු 100ක් පවතින්නේ. අපේ ආයුෂ අවුරුදු 70යි 80යි 90යි 90 ගණක් යනකොට 100ක් යනකොට උගරිම මැරෙන්නේ. එතකොට අපිට තේරෙනවා අනේ ලෞකික ජයග්‍රහණයන් ලබා ගන්න බලවේගයක් මා තුල තබා ගත්තට ඇති ප්‍රතිඵලය නැහැ. මේක අවුරුදු 100ක් පවතින්නේ නැහැ නේ කියලා හිතන්න. අන්න එතකොට ඔබට කිසිවෙක් නොවීමේ දර්ශන ඥාන ශක්තිය පහළ වේවි. නම් කිසිවෙක් වෙන්න ඕනේ නැහැ. කිසිම චරිතාරූඪයකට එන්න ඕනේ නැහැ. කිසිම ගති ලක්ෂණයකට මම එන්න ඕනේ නැහැ. එතකොට ගතියක් නැතුව තමයි අපි මුහුණ දෙන්නේ හැම විටම තව කෙනෙකුට. ගතියක් නැතුව ගැඹුරු ආධ්‍යාත්මය තුළින් කිසිදු ගති ප්‍රාප්තියක් නැතුව ගතියකට පැමිණීමක් නැතුව තමයි මුහුණ දෙන්නේ. ඒක සාධාරණද නැද්ද? සාධාරණයි. දැන් අපි හිතාගෙන ඉන්න දේ වුණත් වෙනත් පැත්තකින් බැලුවහම ඒකේ දුර්වලතාවයක් තියෙන්න පුළුවන්. ඒ නිසා අපි හිතන දේම ලෝකයේ ඉෂ්ට විය යුතුයි, සාධාරණ විය යුතුයි, සඵල විය යුතුයි කියලා අපි හිතන්න හොඳ නැහැ. එහෙම හිතන කියොත් සමහර විට අපිට ඒකෙන් අලාභත් වෙන්න පුළුවන්. ඒ නිසා සෑම විටම වෙනස් වෙන්නට ඉඩ දෙන සිතක වාසය කරන්න. වෙනස් වෙන්නට ඉඩ නොදෙන සිතක නෙමෙයි, වෙනස් වෙන්නට ඉඩ දෙන සිතක වාසය කරන්න. ඒක තේරුණානේ? දැන් මමත් තේන් අල්ලගත්තොත් එහෙම එයා ඒක වෙනස් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මමත් තේන් තොරව විවෘත භාවය කියලා කියන්නේ වෙනස් වුණොත් වෙනස් වෙන්නට ඉඩ තියෙනවා. ආන් එතනට තමන්ගේ සිත මුදා හරින්න. එතකොට තමන් අලුත් දැක්මකින්, නිදහස් දැක්මකින්, ස්වාධීන දැක්මකින්, යහපත් දැක්මකින්, පුජ්‍යලත්වයෙන් තොරව දර්ශනය අවබෝධ කරගන්න පුළුවන්. ලෝකේ හැමදේම මට කැමති පරිදි තිබ්බට හැබැයි ලෝ සබාධම මට කැමති පරිදි නෑ. අපිට සිද්ධ වෙනවා සබාධමට කැමති පරිදි අපිට හැඩගැහෙන්න. තේරුණානේ? සබාධමට කැමති පරිදි දැන් මම හැඩගැහෙන්න ඕන. මං කැමති පරිදි ස්වාමියා හැඩගස්ස ගත්තා, මං කැමති පරිදි දරුවෝ හැඩගස්ස ගත්තා, මං කැමති පරිදි මගේ සේවකයෝ ව්‍යාපාරයේ මොනවා හරි දෙයක් තියෙනවා නම් හැඩගස්ස ගත්තා, මං කැමති පරිදි තමයි ඔක්කොම. හැබැයි දැන් අපිට සිද්ධ වෙනවා සබාධම කැමති පරිදි අපිට හැඩගැහෙන්න. එසේ නොවුනොත් අර අවිද්‍යාත්මක චින්තනය මම කැමති පරිදි කියන එකේ ඔබට අවුරුදු 100ක් රැඳෙන්නට නම් බෑ. ඉතින් එතකොට තේරෙන්නේ අනේ අපරාධි, මම කැමති පරිදි හැඩගස්සපු ජීවිතය තප්පර ගානකින් වෙරළේ සැදූ මාලිගාවක් මෙන් රැල්ලට ගසාගෙන යනවා දැක්කාම හහෝ කියලා හුස්ම යන්නේ එතකොට තමයි. ඒ නිසා ඔබ තේරුම් ගත්තාම අපි ස්වභාව ධර්මයට එකඟ වෙනවා, සත්‍යයට එකඟ වෙනවා, එකතු වෙනවා. එතකොට ජීවිතේ බොහෝරා පැහැබර වෙනවා, ලස්සන වෙනවා. ඉතින් ওই ටිකත් හදාගන්න තව දේශනා අසමින් දිනු වෙන. හොඳයි, කොහොමදන්නේ තරසන්නේ ඊළඟම. මහත්යත් ඉස්සර මේ භාවනාවට එන්න කලින් තිබුණු මනසයි දැන් තිබුණු මනසයි අතර වෙනස මොකක්ද? සැහෙන විදිය වෙනසක් තියෙනවා. එහෙමයි. මම ටිකෙන් ටික පැහැදිලි කරන්නකෝ මහත්තයා. මෙහෙට ආපු දවස්වල තිබුණු ධර්මයේ කෙරෙහි තිබුණු ආකල්ප, ඊට පස්සේ ක්‍රමානුකූලව වරින් වර ඇති වෙච්ච ආකල්ප, දැන් තියෙන මානසික ධර්මයේ පිළිබඳව තියෙන මානසික ආකල්ප විවෘතව කියන්න බලන්න. මං අහන්නේ මුලින්ම සම්බන්ධ වෙච්ච දවස්වල මන් දිහා මොකද්ද කියන සැකයකින් බැලුවද නැද්ද? තේරුම් යන්නේ නැහැ කියලා තේරුණා මුලදී. ඔව්. මේක වෙන්නේ කියලා තේරුණා. දැන් තියෙන ගැටලු මොනවාද? අපි සාකච්ඡා කරමු. ඇයි අවබෝධ වෙන්නේ නැති කියලා කේන්තිත් යනවා. කේන්ති යනකොට අහන්න ඔබ සියලුම දිට්ටි අත්හැරියද? මොකද අහන්න ඕන? ඔබ සියලුම දිට්ටි අත්හැරියද කියලා අහන්න ඕන. ඒ කේන්ති යන මනසෙන් අහන්න. එතකොට උත්තරේ මොකද කියන්නේ? කෙනෙක් ඉන්න ළමෙක් Tamanට හරියට ලකුණු ලැබුණ නැති එක පිළිබඳව කේන්තියෙන් ඉන්නවා. එයා දෙවෙනි පාරක් බලවනවා. ඒ තරහයි. අද ලකුණු ලැබුණේ නැහැ. එතකොට ගුරුවරයා ඉස්සරහත් මෙයා කෑ ගහනකොට ඉතින් ගුරුවරයා අහන ඔබ විභාගයේ හරියටම ලිව්වද? පිළිතුරු නැවැරදිම සැපෙව්වද? ඊට පස්සේ ළමයා කියනවා නෑ මට ටිකක් අවිනිශ්චිතව මම ලිව්වේ. ටිකක් අනුමානව ලිව්වේ. මට හරියටම පැහැදිලි නැතුව ලිව්වේ. ආ එහෙනම් ප්‍රශ්නේ තියෙනවනේ. ඒ වගේ තමන්ගේට ඇති වෙනකොට කේන්ති අහන්න ඕන ඔබ දෘෂ්ටි සියල්ලම සින්දද දුරු කළාද? පරණාර දෘෂ්ටිවල ගෑවිච්ච ස්වභාවයන් මුල් කරගෙන නේද මේ යන්නේ? මේක අපිට මේ නිවර්වාණය කියන ධර්මයේ ද්වේෂයෙන් දකින්න බෑ, ලෝභයෙන් දකින්න බෑ, මෝහයෙන් දකින්න බෑ. නොයෙකුත් මාන්න උද්දච්ච අවිද්‍යාව කියන ඔය කෙලෙස් අනික විද තියනවා. ඒ දේවල් වලින් දකින්න බෑ. එතකොට මේ නැගී සිටින සිත කුමන අරමුණක් ආරම්භණයක් මුල් කරගෙනද නැගී සිටින්නේ? ඒ නැගී සිටින සිත ඇතුලේ මමංකාරය තියෙනවාද නැද්ද? එතකොට තමයි Tamanට කියන්න සිද්ධ වෙන්නේ බබගේ ඔය දෘෂ්ටි ගොඩක් අරන් යන කෙනෙකුට මේ නිවන වැනි පාරිශුද්ධ දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඔබ දෘෂ්ටි ටික අඩු කරගනි, නැති කරගනි කියලා කියන්න සිද්ධ වෙනවා. Taman දාන්ද සාකච්ඡාවක් සිද්ධ වෙනවානේ. දෙදෙනෙක් අතර සාකච්ඡාවක් සිද්ධ වෙනේ. සාකච්ඡාවෙද කියන්න ඕනේ එහෙම. එයා හරි ඉදිමිලා ඉන්නේ. දැන් ඔන්න මගෙත් එහෙමයි. මගෙත් සිත හරි ඉදිමිලා ඉන්න කාගෙත් එහෙමනේ. ඉදිමිලා ඉන්නකොට මේ ධර්ම කරුණු හම්බෙනොත් තේරෙන්නේ නැහැ. හේරුම් ගන්න උත්සාහ කරනව තේරෙන්නේ නැහැ. මේ මගේ ආධ්‍යයනේ කාලේ මම මේ කියන්නේ. එතකොට මම මගේ හිතටම කියන්නේ. ඇයි උඹ මහ ලොකුවට ඉදිමිලා ඉන්නවනේ ලොක්කා වගේ? ඔන්න තේරුම් ගනි. එහෙමයි කියන්නේ. කියන්නේ අපි ඔබ බම්බෝලන් කියලානේ යාළුවන්ට කතා කරන්නේ. ඉතින් අපිට අපි යාළුවෙක්නේ නේ. පින්වත් මේ ස්වාමීන් වහන්සේ ඔක තේරුම් ගන්න කියලා නෙවෙයි කියන්නේ. අර ටිකක් වේගවත් වචනයක් එක යොදනකොට අර gedara අමුසැමිය වගේ යාළුවනේ මෙයා. ඉතින් කියනවා මොන ඔබ තේරුම් ගන්නේ. එතකොට අර යව නිකන් මේ මිරිකිලා යනවා. මේ කට ඇඹුල් වෙලා යනවා කියලා අපි කියන්න පුළුවන්. ඒ ලොකු අභියෝගයක් දෙනවා. මං එයාටම තමයි අවබෝධ කරගන්න අභියෝගය දෙන්නේ. මම නෙමෙයි උත්සාහ කරන්නේ. මෙයාට පවරනවා. යානේ අවිද්‍යා සහගතව යන්නේ. එයාට පවරනවා ඒක අවබෝධ කරගන්න කියලා. ඊට පස්සේ එයා ලව්ව තමයි මේක අවබෝධ කරවන්නේ. මම පස්සෙන් යන්නේ. යථා අවබෝධය වෙන්න එපා. මේ උඩා අවබෝධය නෙමෙයි ගැඹුරින් අවබෝධයක් සිද්ධ වෙනවා. අපේ සිතට අවබෝධය ඇති වෙන්න ඕන. අපේ හදවතින් ඒක දුර වෙලා යන. දැන් මොකක් හරි එකක් අපිට මහත්තයෙක් එකපාරට කිව්වොත් ආ දැන් මේක අමතක කරන්න කියලා එහෙම කරන්න පුළුවන්ද? බැහැ. ඒක ගැඹුරේ තියෙන්නේ. ඒක ගැඹුරෙන්ම අපෙන් අයින් වෙලා යන්න ඕන. ඒ දක්වාම අපි වැඩ කරන්න ඕන. ඉතින් නැත්තයි ඉතින් මේ කියන බණවල හැටියට මිනිස්සු ඔක්කොම රහත් වෙලා. සිත වෙන කොහෙවත් තියෙන්නේ. මිනිස්සුන්ගේ මොලේ තව තැනක තියෙන්නේ. ඉතින් මේ මොලෙන් කරන සංවාදයන් සාකච්ඡාවල් කරාට වැඩක් වෙන්නේ නෑ. නිසා අර සිතෙන්ම තියෙන දේවල් උදුර උදුරා උදුර උදුරා උදුර උදුරා දාන පටන් ගන්නට ඕන. ඉතින් තාමත් අර රැස් කරගත්ත දේවල් වල කුණු ඇදපු ටැටරේ කුණු ටිකක් බෑවට තව කුණු ඉතුරු වෙලා තියෙනවා. දැන් මේ කුණු ටික බාලා ඊට පස්සේ ටැටරේ හොදන්න ඕන. කුණු ලොරිය සෝදන්න ඕන, නැත්නම් ඒත් ගඳයිනේ. සමහර අය ඉන්න කුණු බාලා ටැටරේ ගඳයි. ඒකත් සෝදන්න ඕන. තමන්ගේ චිත්ත පාරිශුද්ධත්වය ඇති කරන්න සිත පිරිසුදු කිරීම, නැත්නම් චේතෝ විමුක්තියට පත් කිරීම කියන්නේත් ඒකමයි. ඒක සීලයක්. චේතනා පාරිශුද්ධ චිත්ත පාරිශුද්ධ සීලය, ආධ්‍යාත්මික ආර්ය සීලය උපදින්න එතන. පිටින් හොඳ සිවුරු පොරෝ ගත්ත හරි සවන්ත දාන්ත වචන තියෙන යක්කු ඉන්නවා හාමුදුරුවරු හැම දැකලා තියෙනවනේ නේ. මල යක්කු ඉතින් යම්මෝ වචනේ නිකම් බුදු වෙලා පන්දලට ගියපු ගම උන්නාන්තේලා පළවා හරිනවා, මේ නින්දා කරනවා, අපහාස කරනවා අසීමිත ලෙස. ඒගොල්ලන්ගෙන් එක්ක වැඩපල ගන්නවා, නොයෙකුත් දේවල් කරනවා. එහෙම මවාගත්ත ලෝකයක ඕනේ තමන්ගේ හිත පිරිසුදු නම් ඒක තමයි වැදගත්. චේතනාව පිරිසුදු නම් ඒක තමයි වැදගත්. දැන් එහෙමනම් ඉතුරු අභියෝග ටිකට අන්න ඒ වගේ අවධාරණයක් ලබා දෙන්නට ඕන, පරීක්ෂාවක් ලබා දෙන්නට ඕන. ඉතින් ඒ සිත ලවාම මේ වැඩේ කරව ගන්න. තමන් පිටිපස්සෙන් ඉන්නේ එයත් එක්ක පොඩ්ඩක් සාකච්ඡා කරන්න. බලාගෙන ඉඳලා, හිත බලාගෙන ඉඳලා, යාගේ හැසිරීම බලාගෙන ඉඳලා. ඒ චිත්ත ස්වභාවය තමයි, ඒ ගැඹුරු චිත්ත ස්වභාවය තමයි මිනිස්සුගේ සංසාරය සැකසෙන්නේ. මේ උඩින් කතා බහ කරන ඒවා නෙමෙයි. ගැඹුරු සිත තමයි සංසාර තනන්නේ. ගතිය කියලා කියන්නේ ඒකනේ. ගහක ගත්තොත් ගතිය කියන්නේ අරටුව. මිනිස්සෙගේ අරටුව කියන්නේ මොකද්ද? ගතිය. තේරෙනනේ. එතකොට ගහක ශක්තිමත් භාවය හෝ ගහේ තීරණාත්මක සාධකයේ බවට පත්වන්නේ ගහේ අරටුව. එහෙමනම් මිනිස්සෙකුගේ ජීවිතයේ තීරණාත්මක භාවය තීරණය කරන්නේ ගතිය. ගතිය හොඳනම් සුගතිය. ගතිය නරකනම් දුගතිය. ගතිය නැත්තම් ගති විමුක්ත චේතෝ විමුක්ති අයමන්ති මාජාති නත්ති දානි පුනබ්බව. ඔබට වමනා විදියටද ඔබ ගතිය හදාගන්න ලෑස්තිය? දහමට වමනා විදියටද ඔබේ ගතිය හදාගන්න ලෑස්තිය? පස්ස දෙකයි. දැන්ට මොකද්ද වෙයි? විය යුත්තේ නම් දහමට සරලන පරිදි ගතිය හදාගන්න ඕන. දහම කියලා කියන්න පින්නතුනේ අකුරෙන් ලියන්න බැරි දහම. අකුරෙන් ලියන්න පුළුවන් ඒවා ආගම. අකුරෙන් ලියන්න බැරි දේ තමයි දර්ශනය දහම කියලා කියන්නේ. අක්ෂරෙන් ලියන්න බැරි එකක් ගැන කතා කරන්නේ. මේ ලෝකේ ගොඩාක් දේවල් තියෙන පින්නතුනේ මේ අකුරින් ලියන්න බැරිද? දැන් මලක සුවඳ අකුරින් ලියන්න පුළුවන්ද? බෑ. ආදරේ සෙනෙහස, දයාව, මෞපිය සෙනෙහස, ඒවෝ දරු සෙනෙහස අකුරින් ලියන්න බෑ. ආහාරේ රසය අකුරින් ලියන්න පුළුවන්ද? ඇහෙන සංගීතයන්වල තියෙන ස්වර ඔක අකුරින් ලියන්න පුළුවන්ද? එක එක්තරා සීමාවක් පොඩි පොඩි ලාංඡන ඉදි කැලි ටිකක් දාලා සංගීතයේ මේ වීමේදී හැදුවට ඒ අහවල් කෝඩ් එක තන අල්ලන්නේ කියන එක විතරයි ඒකෙන් අදහස් වෙන්නේ. අහවල් මේ පොයින්ට් එක ටච් කරනවා කියන එක විතරයි අර කමාවෙන් ඒවයින් සඳහන් වෙන්නේ. එහෙම නැතුව මේ සංගීතයේ ලියලා නැහැ ඒකේ. අහවල් තන මේ නාදේ එන්න අහවල් තන පොඩ්ඩක් ටච් කරන්න. එනිසා අපිට මේ ලෝකේ තියෙන අකුරින් ලියන්න බැරි ලෝකයක්. අන්න ඒ ලෝකේ අපි අඳුන ගන්න ඕන හරීම පටුයි දුර්වලයි අකුරින් ලියන්න පුළුවන් ලෝකය. සරල බුද්ධියක් කොටින්ම ගේතොත් මේ අකුරින් ලියන්න පුළුවන් ලෝකයේ ඉන්න මහාචාර්යවරේ ලෝකෝත්තර ලෝකයට ආවොත් එයා දාන්නේ මොන්ටිසෝරි. දැන් ඒකට හේතුව එයා මොන තරම් රැස් කරත් ඒක සම්මුති වශයෙන් අරයට වඩා මෙයා පොත් බලලා තියෙනවා අරයට වඩා මෙයා විභාග ලියලා තියෙනවා කියලා අර ඒක ලොකු වුණාට ඒක ඇති දෙයක් නැද. මාළු ටැංකියක් ඇතුලේ තියෙන ලොකු මාළු ඉන්නවනේ. ඉතින් ඌ හිතා ගන්නවා ඒ ටැංකිය ඇතුලේ ඉන්න ලොකු මාළු ඌ කියලා. නමුත් මහා සාගරයේ ඌ වැදගත්ම නෑනේ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ පොඩි ටැංකියක ඉන්න මාළු වගේ තමයි මේ සම්මුති ලෝකයේ ඉන්න ලොකු මිනිස්සුන්ගේ ලොකුකම. ඒක මහා සාගරයට දැනෙන්නවත් දෙයක් නෙමෙයි. එතකොට මේ ධර්ම සාගරේ මහා සාගරේ වගේ මේ විශ්ව ඥානය, ඒ විශ්ව ඥානයට අර මාළු ටැංකියේ ලොකු මාළු වගේ තමයි ලොකුම මහාචාර්ය බුද්ධිය තියෙන පුජ්‍යලයා. ඉතින් ඔය ආකාරයේ තමන්ගේ සිත ලවාම අවබෝධය ගොඩනගා ගන්න මහන්සි වෙන අර කේන්ති යනකොට ආන්න හිතෙන් නොබ සියලු දෘෂ්ටීන් අත්හැරියද, සියලු ලෝභයන් අත්හැරියද, සියලු දේශයන් අත්හැරියද, සියලු මෝහයන් දුරුකොට ආලෝකවත් ආලෝකවත් කොට හාත්පස තමා දකින්නවද? නෑ කිව්වොත් හරි දැන් එහෙනම් ඔබ දකින්න ඕන මේක දකින්න ඕන නම් ඒක දකින්න ඕන. තමන්ගේ ඇඟ ගඳ ගන්නකොට තමන්ම කේන්ති අරන් හරියන්නේ නෑනේ. තමන්ම පිරිසිදු වෙන්න ඕන. ඇයි ඉතින් තමන් නාව නරුන් එන්නේ නෑනේ? තමන්ම නාවගෙන නෑ නා ගන්න ඕන වගේ වැඩක් ඈ. ඒකට මෙතනත් ඒකම තමයි. මගේ ඇඟ ගඳ ගන්නවා මම ඒකට කේන්ති ගන්නවා වැඩ නැහැ. මමමයි වග කීයුත්ත මේකට. දැන් හදිස්සියක් තියෙනවා. ඒ හදිස්සිය තියෙන්නේ මමත්වයෙන් යුක්තවද මමත්වයෙන් තොරවද? එහෙමනම් අර දහමට ගැළපෙන විදිහට තාම තා හදලා නැහැ නේද මනස? ඒකෙත් වරද්ද යාට පටවන්න ඕන. තව හැදිලා එන්න ඕන. දත් මිටි කාගෙන හරි යන්න වෙනවා. එහෙනම් හොඳයි. හොඳ සරණයි. දෙවියන් සරණයි. බුදු සරණයි. මූලික ප්‍රශ්නේ තහමට යොමු නොවෙද්දී තිබුණු සිතයි මෙහාට පැමිණෙන්නට කලින් තිබුණු සිතයි දැන් මේ වැඩසටහන වලට සහභාගී වුණාට පස්සේ තමාගේ සිත්වල ඇතිවෙච්ච තත්ත්වයේ අතර තියෙන වෙනස මොන වගේද? හොඳයිද? ධනාත්මකද? ඍණාත්මකද? සියයට සියයක් හොඳයි. දැන් ඒ වුණත් පොඩි පොඩි ගැටලු ඇතිනේ. චේතනාවසෙන් නැහැ. ඇවිල්ලා යන දේවල් තියෙනවා. බාහිරයෙන් ඇවිල්ලා යන දේවල් තියෙනවා. චේතනාවසෙන් රැස් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ලොකු සහනයක් තියෙනවා. එතකොට අර බාහිරින් ඇවිල්ලා යන දේවල් දිහත් ඉතින් අපි බලන්න ඕනනේ ධර්මයෙන්ම. මොකද ධර්මයෙන් ලබා ගන්න විසඳුම තමයි සර්ව සාධාරණ බවට පත් වෙන්නේ, ස්ථිර සාර බවට පත් වෙන්නේ. එතකොට අපි ධර්මයක් පහළ කරගත්තේ ධර්මයේ හරහාම බලන්න ඕන නිසානේ. ධර්මයෙන් මේ දේවල් දිහා බලන්න ඕන. එතකොට ධර්මයට පුළුවන්කම තියෙනවා අර ඕනම වැටෙන ගිනි පොකුරක් නිවාලන්න හැකියාව තියෙනවා. මේක දහම් දිය දහරාවක් වගේ, සාගරයක් වගේ, ධර්ම සාගරයක් වගේ. ඉතින් ඒකට වැටෙන ඕනම උල්කාපාතයක් ගිනි පොකුරක් වුණත් ශනිකෙන් සුස්කාල නිවිල යනවා. එතකොට පැති කඩවල් දෙකකින් බලන්නත් පුළුවන්. එකක් ධර්මානුකූල ස්වභාවය හා අවබෝධයෙන් බලන්න පුළුවන්. නැත්තම් අර පරණ ඇන්ටි අරගෙන බලන්නත් පුළුවන්. පරණ ඇන්ටි ඉන්නවනේ, එයාගේ ඉන්නත් පුළුවන්. ඒ ඇන්ටික ස්වභාවයත් බලන්න පුළුවන්. දැන් අලුතෙන් ඉන්න ඇන්ටික ස්වභාවය බලන්නත් පුළුවන්. නැත්තම් අවබෝධයට පත් වෙන සිතෙහි තියෙන ස්වභාවයත්, අර පරණ හිටපු ඇන්ටික ස්වභාවයත් බලන්න. ඕනම ප්‍රශ්නයකට දෙආකාරයකින්ම බලන්න. අර පරණ ඇන්ටි සපයන උත්තරේ දැන් ඉන්න ඒ ධර්ම ශ්‍රාවකයා ශ්‍රාවිකාව ලබා දෙන උත්තරේ. ධර්මය තුළට පත් වුණාට පස්සේ ඒ දර්ශනය ඇතුළේ ශ්‍රාවකයේ ශ්‍රාවිකාවක් නැහැ. ඒ කියන්නේ පුජ්‍යල ප්‍රේදයක් නැහැනේ. ඒක දර්ශනයක්. ඒකට ශ්‍රාවකයේ ශ්‍රාවිකාවක් නැහැ. අර පරණ එක්කෙනාට නම් ඉන්නවා, ශ්‍රාවිකාවක් ඉන්නවා. එතකොට මේ දෙකම Taman තේරුම් ගන්නවද? මේ දෙකම තේරුම් ගන්නවා. එතකොට මේ ප්‍රශ්නේ පරණ ඇන්ටි ලවා විසඳව ගන්නවද, නැත්නම් අලුතෙන් ඉන්න අර ධර්ම ශ්‍රාවකය ලවා විසඳ ගන්නවද කියලා මම කල්පනා කරනවා. එතකොට වඩා හොඳ මොකද්ද? ධර්ම ශ්‍රාවකය ලවා ප්‍රශ්නේ විසඳ ගන්න එක. නැත්නම් පරණ ඇන්ටි විසඳන්න ගියොත් එහෙම අත්තක් නේද, පොල්ලක් ඇත්තක් වැඩි ඉවරයි. හිතන්නේ ඉතින් ඒක නිසා ඒ පරණ එක්කෙනලව විසඳවන්න එපා. තේරෙනානේ? ඒක බුදු කෙනෙක්ගේ ස්වභාවය ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. සම්මුති වශයෙන් බලන්නත් පුළුවන් උන්වහන්සේලාට, විශේෂ වශයෙන් බලන්නත් පුළුවන්. සම්මුති වශයෙන් බලන්නත් පුළුවන්, විශේෂ වශයෙන් බලන්නත් පුළුවන්. එතකොට අර විශේෂ ඥානයෙන් මේ ලෝකය දකින්න කටයුතු කරන්නට ඕන. බුදුවරු වාසය කරන්නේ විශේෂ ඥානය මුල් කරගෙන, සම්මුති ඥානය මුල් කරගෙන නෙවෙයි. එතකොට අපි ලෝකෝත්තර බවට නැඹුරු වීමේ වැඩි ප්‍රවණතාවය කියන්නේ අර විශේෂ ඥානය ප්‍රගුණ කිරීම. එහෙ නැත්තම් චේතෝ විමුක්තික මෛත්‍රී කියලා කියනවා. ඒ මෛත්‍රිය, ඒ ලෝකෝත්තර සිතට නැඹුරුව වැඩිපුර වාසය කිරීම. තමන් අලුතෙන් ගෙයක් හදාගත්ත පරණ ගේ තියෙනවා. නමුත් අලුත් ගේට වැඩිපුරම ඇවිල්ලා අලුත් ගේ ප්‍රසන්න නිසා ඒ අලුත් ගේ ස්ථාවරව නතර වෙනවා. අර ගේ ටික ටික ඈත් වෙනවා. ඉඳලා හිටලා ගිහිල්ලා බලන්න එන්න යනවා, පස්සේ විකුණලා දානවා. ඒ වන්නෝක තමයි වෙනස. ලෞකිකත්වයේ පස්සේ අයිම්ම කරලා දාලා ලෝකෝත්තරත්වෙහි දර්ශනය තුළ වාසය කර. තව අඳුන ගන්නට ඕන කාරණයක් තමයි මේ විමුක්ති සිත ආශ්‍රය කරගෙන වාසය කිරීමේදී තමයි තමන්ට රැකවරණය තියෙන්නේ, ආරක්ෂාව තියෙන්නේ. ඉතින් අපි රූපවල, වේදනාවල, සංඥාවල, සංකාරවල, විඥානවල එළඹගෙන ඇත්තක් දකින්න හම්බ වෙන්නේ, සැනසීමක් ලබන්න හම්බ වෙන්නේ නැහැ. දේවා තුළ තියෙන දුර්වලතා තේරුම් අරගෙන ඒවා ග්‍රහණය කළා, ඒවායින් උත්තර සපයන්න ගිහිල්ලා වැඩක් නැහැ. ඒවා උත්තර සපයලා දෙයි සම්මුති වශයෙන්. සම්මුති වශයෙන් ලැබෙන උත්තර කියලා කියන්නේ වෙනතන එක උත්තරයක් හම්බ වෙනවා. තව ප්‍රශ්න 10ක් එකතු වෙනවා. ඉතින් ඒක නිසා මේ ඒකෙදි එතකොට වැඩක් නැහැනේ. ඔව්, අපි 100ක් දාලා 300-400ක් අලාබ කර ගන්නව නම් ඒ වැඩක් නැහැ නේ එතන ආයෝජනය. ඒ වගේ තමයි. ඒ නිසා නිරන්තරයෙන්ම ලෝකෝත්තර මාර්ගයකින් උත්තර සපය ගත්තහම තියෙන ප්‍රමාණය හරි තමන්ගේ ඉතුරු කරගන්න පුළුවන්, රැක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අලාභ වෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. මේ ලෝකේ ඉතින් ජය ගන්න පරාද වෙන්න කෙනෙක් නැහැනේ. ඔව්, ජය ගන්න පරාද වෙන්න කෙනෙක් නැති නිසා හරි ලේසි. ඔව්, ඒක දිහත් අපි පුළුවන් තරම් ලෝකෝත්තර ස්වභාවයෙන් බලන්නට යන්න ඕන. නැත්තම් ඒකත් හරි පීඩාකාරයි. ඔව්, පීඩාකාරයි. ඒක දිහත් ලෝකෝත්තරව බලන්නට පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ ලෝකෝත්තරව ඒකට ස්වභාවයට ඉඩ දුන්නහම අපි හිතන්නේ දැන් මේ හැම කාරණයක්ම මම කියලා පටලවාගෙන දැඩි වීරියකින් උත්සාහයකින් කරන්න ඕන කියලා සිතක් තිබ්බට කාලයක් තමන් පුහුණු වුණාම තේරෙයි තමන් ඒ ලෝකෝත්තර ස්වභාවයෙන් බලලා ලෝකෝත්තර ස්වභාවයට ඉඩ දුන්නාම මේ හැම කාර්යයක්ම කලට වේලාවට සුදුසු පරිදි හරිම නිදහසේ ගලාගෙන ගිහිල්ලා ඒ දේවල් ජීවිතේ පැවැත්වෙන ස්වභාවය තියෙනවා. ඒක හරි පුදුම දෙයක් අපේ මනසට. ඔව් ඔව්, වටේ ඉන්නයි තිය ඇති වෙනවා. ඔව්, ඒව හිතන්න යන්න හොඳ නෑ. නානත්ත කාය නානත්ත සංඥා, නානත්ත කාය නානස සංඥා, ඒ විෂමතාවයක් ලෝකෙ තියෙනවා කියලා හිතන්න ඕන. මොකද මම කැමති පරිදි ලෝකෙම හැදෙන්නේ නෑ. ලෝකයා කැමති පරිදි මට හැදෙන්නත් බෑ, මම කැමති පරිදි ලෝකයා හැදෙන්නෙත් නැහැ. එතකොට ඒ විෂමතාවය ඒක එහෙමමයි කියලා තේරුම් ගන්න ඕන. මොකද බුදුහාමුදුරුවන්ගේ ළඟ හිටපු උපස්ථායකයෝ බුදුහාමුදුරන්ගේ පාත්‍ර ටික පාරමැද තියලා වෙන පාරක ගියපු ලෝකයක් මේක. ඉතින් අපේ මේ වටපිටාවේ ඉන්න යහළුවෝ මිත්‍රාදීන්ගෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඒ අච්චර රැස් විහිදවාගෙන ඉන්න, දැක්කහම අහක බලන්න හිතෙන්නේ නැති, වචනයක් කතා කළාම හදවතේ ගිනි උදුනක් තිබුණත් ඒක නිවිල යන මහා කාරුණික මේ උත්තමයාගේ සිවුරු ටික බිම තියලා ගියා කියලා අපි බණ පොතේ අහලා තියෙනවා. ඉතින් මං කවුද? තේ හැම දෙයකම අපි මේ හදවතින් ඒක දිහා බලලා hina වෙන්න ඕන. මේ ලොකුම ප්‍රශ්නේ තමයි මේ ලෝකේ තියෙන මේ අනිත් අය නිවැරදි කරන්න ගිහිල්ලා තමයි අපි වැරදිකාරය වෙන්නේ. ඒ නිසා අපි ආදර්ශයේ සපයමු, අනිත් අය නිවැරදි කරන්න නැතුව අපි නිවැරදිව සිටිමු. හරි, එතරම් ඕන කෙනෙක් ධර්මය තේරුම් ගත්තා. පස්සේ එයාගේ ස්වාමියත් එක්ක එයා රණ්ඩු කරන්න යන්නේ. ඉතින් කාලයක් ඉති වෙනදන රණ්ඩු කරගෙන යනවලු කෑ ගහනකොට. රණ්ඩු කරන්නේ නැති හින්දා ටික කාලයක් ගිහින් අහනවලු මේ ඕයි මොකද තමුසේ දැන් රණ්ඩු කරන්නේ නැති ඉස්සර වගේ. තේරෙනව ය කන්න වෙන ගම ඒකත් hina වෙවි. අයියා කරා යනවලු. ඊට පස්සේ තව ටික කාලයක් ගිහිල්ලා ඇවිල්ලා කියනවලු තමුසේට බරින්න හිතෙන්නේ නැහැ මට දැන්. ඒගොල්ලෝ කතා කරන වචන ඒගොල්ලෝ ඉතින් ඒ විදිහටම මට කිව්වා. ඉතින් කිව්වා මේ දැන් එයාට හිතෙන්නේ නැහැ ඒ වෙනද වගේ මෙහෙම ඇකට පොඩ වෙන්නේ හිතෙන්නේ නැහැ කිව්වා. ඒ මොකද හේතුව මේ අපේ මනසේ යම් කිසි තැනක් අල්ලගෙන තමයි මේ ඔව් ගොඩ වෙන්නේ. ඉතින් ගොඩ වෙන්නේ හිතෙන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් අර ඒ වගේ අපි තුල අපි හරියට ගුණය හදා ගන්නකොට තව කෙනෙකුට අපිව එහෙම ලේසියෙන් අල්ලගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ බලාගෙන ඉදීවි. අල්ලගන්න උත්සාහ කළාට වරක් දෙකක් තුනක් වුණ උත්සාහ කළා. පස්සේ ඔවුන්ගේ උත්සාහය පැත්තකට දාවේ. ඉතින් සතුටින් ජීවත් වීමේ, සැහැල්ලුවෙන් ජීවත් වීමේ කලාවක් තියෙනවා. ඉතින් ඒක කලාව තුළ අපි තේරුම් ගන්න ඕන. අපි මේ ශාන්ත බව භක්ෂණය කරන්න භුක්ති විඳින්න මේ ධර්ම දායාදීන් හැම විටම පෝෂිතව ඉන්න අපි කැමති වෙන්න ඕන. මේ ලෝකේ ඉන්නවනේ ස්වභාව ධර්මයට කැමති අය ඉන්නවා. ඒගොල්ලෝ ඉන්නේ ස්වභාව ධර්මයේ තියෙන පළාත්වලට ගිහිල්ලා ඒක නරඹමින් වාසය කරමින් ඉන්නවා. එතකොට සමහර අය ඉන්නවා හරි කලකෝලහල මැද. ඉන්න කැමති අය ඉන්න. ඒක එක එක්කෙනාන් කැමති වෙච්ච ruci වෙච්ච job එකක්නේ මේ ලෝකෙ හැමෝම කරන්නේ. ඉතින් අපි මේ ධර්මයේ වාසය කිරීමේ job එක හරියට තේරුම් අරගෙන අපි ධර්මයේ වාසය කිරීම තුළින් ධර්මයේ සුවය ලබන්නට පුළුවන්කම තියෙනවා. ඒ ධර්මයේ නගරේ අපි ඉන්නත් පුරුදු වෙන්නට ඕන. එහෙන් ඉඩම් අරන් දැන් මට මදි. එහි ගෙවල් හදාගෙන පදිංචි වෙන්න ඕන. ඒ නිසා ධර්මයේ වාසය තව තවත් ප්‍රගුණ කරගන්න තමන්ගේ චිත්ත විවේකය ආදී ගන්න. මේ ලෝකේ ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ මෝද රැලි ඉවර වෙනකම්. නේද? මම හිතන පොල් ගට්ටක් තරමට මෝදේ වතුරත් ඉතුරු වෙච්ච දවසක ඒත් රැල්ලක් තියෙන්නේ. ඔව් ඒ වගේ තමයි. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා මහණෙනි මේ කන් හැන්දට වතුර ගන්න නැති වෙන්න මේ මහා සාගරෙත් හිඳෙනවා කියලා. හරි පුදුමයි නේ. කවුරුත් හිතන්නේ නැහැ නේ. කන් හැන්දට වතුර ගන්න නැති වෙන්න මේ මහා සාගරෙත් හිඳෙනවා. ඒ කියන්නේ මිනිස්සු නැතුව ඇති ඒ කාලෙට. මේ සත්ව ජීවය නැතුව ඇති. ඉතින් ප්‍රශ්න ඉවර වෙන්නේ. ඒ නිසා ප්‍රශ්න ඒවා ඒ දේවල් හැටියට මේව දීලා අපි ඒක ප්‍රශ්න කරගන්න නැතුව සතුටින් වාසය කිරීම තුළ තමයි සියලු ප්‍රශ්න විසඳගන්න හැකියාව තියෙන්නේ. තමන් තව වැඩිපුර ධර්මයේ වාසය කිරීම පුරුදු කරගන්න. අර රූප වේදනා සංඥා සංඛාර විඥාන වල එල්ලීම අඩු කරගන්න. චේතෝ විමුක්තික මෛත්‍රිය ස්වභාවයෙන් උපදින මෛත්‍රිය තුළ වාසය කරන්න. තමන්ගේ අර චේතෝ විමුක්තික සිත අවදි කරගෙන එය පෙරටු කරගෙන වාසය කරගන්න. එතකොට තවත් ප්‍රගුණ කරගන්න මතගෙන හැකියාව ලැබේ. හොඳයි හොඳයි බුදුසමයි.
පෙර සිටි තත්ත්වය සහ දැන් සිටිනා තත්ත්වය
හොඳද නරකද?
ගොඩක් හොඳයි.
දැන් සිටිනා තත්ත්වය ගොඩක් හොඳයි. දැන් ඒ හොඳ අතරේ තියෙන ගැටලු මොනවාද, ප්‍රශ්න මොනවාද කියලා බලමු. දැන් තමන්ට හොඳට තේරෙනවද මේ විශේෂ වශයෙන් දකින ඥානයත් සම්මුති වශයෙන් දකින ඥානයත් දෙකක් මෙහෙම දෝලණය වෙනවා කියලා? ඔව්. අමාරුද කම්මැලිද? ඒ වුණාට තමන් ඉතින් දැනගත්තා. දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් අපි ගෙයක් ඇතුළෙම සීතලේ කූල් එකේම ඉන්න කැමති නැහැ. පොඩ්ඩක් එළිය ගිහිලා අවුෙත් ඉන්න කැමති වෙලාවල් තියෙනවානේ. ඒ වගේ මේ දුක් විඳින්න කැමැත්තකුත් තියෙනවද ටිකක්? කැමැත්ත තියෙන බාන පේන්නේ නැහැ. ඔව් එතකොට එහෙමත් ගතියක් තියෙනවා. එහෙමත් ගතියක් තියෙනවා. දැන් අපි මේ සංසාරේ ගොඩාක් ඇබ්බැහිවීම් වලින් තමයි මිදෙලා ධර්මයට එන්නේ. පරණ ඇබ්බැහිවීමක් තිබිච්ච කෙනෙකුට දැන් අපි හිතුව බොන කෙනෙක් කියලා බාර එකක් ළඟින් යනකොට මොන වගේ සිතුවිල්ලක් ඇති වෙනවද? එක්ක පිළිකුලක් ඇති වෙන්නත් පුළුවන්. ඔව් නැත්තම් ඒ පැත්තට පොඩි කැමැත්තක් තිබුණොත් නැවත පොඩ්ඩක් බලන්න ඉඩ තියෙනවා. ඉතින් අපි ගොඩාක් ඔය තියෙන ගතිත් එක්ක ඉඳලා ඒ ගති අත්හැරලා ගති වලින් මිදිලා තමයි මේ වාසය කරන්නේ. ඒ වාසය කරන මොහොතේදී අපි ඒ නැවත නැවත ඒ වින්දනයට ඒ ලෝකයට ඇදලා යන ස්වභාවයක් තියෙනවා. නමුත් අපි උත්සාහ කරන්න ඕන සෑම විටම සිහිය උපදවාගෙන ධර්මයේ වාසය කිරීම තමයි ඔව් මට දෙලව යහපත වෙනස සැනසීම පිණිස පවතින්නේ. ඒ නිසා මම ධර්මයේ වාසය කරනවා. දැන් ධර්මයේ වාසය කරන්න අරමුණක් නැහැනේ. එහෙමයි. දැන් ධර්මයේ වාසය කරන්න කියලා අරමුණක් නැහැ. ඒකවල ධර්මයේ කියලා අරමුණක් ගන්න බෑ. ධර්මයේ කියලා මෙන්න මේ විදිහේ හැඩයක් ක්‍රියාත්මක කරන්න කියලා උත්සාහ කරන දෙයක් නැහැ. ඉතින් මුලින්ම තමන්ගේ සිත මෙහි දුවගෙන යනවා නම් හොඳම දේ තමයි තමන් ටිකක් සංසුන් වෙන්න මේ මොහොතේ සිහියෙන් වාසය කරනවා. මේ මොහොතේ සිහියෙන් වාසය කරනවා කිව්වහම තමන්ට ආස්වාස ප්‍රාස්වාස තමන්ගේ ඉරියව්ව පිළිබඳව අවධානය තමයි යොමු වෙන්නේ. ඒකත් උපාදානෙන් කරන්න ඕනේ. ඒක උපාදානෙන් කරන්න ඕනේ. ඒතකොට හැඩයකින් ඉන්න අවශ්‍ය නැහැ. දැන් අපි මේ සමාජේ වාසය කරන්නේ එකේ හැඩයකේ. හැම කෙනෙකුටම තියෙන හැඩයක්. ඒක තියෙන්නේ තමන්ගේ නිලයත් එක්ක, ධනයත් එක්ක, නොයෙකුත් සාධක මත. නමුත් අපි හැඩයකින් වාසය කරන්න ගියොත් ඒ හැඩයට අවශ්‍ය කරන ගෞරවය, නම්බුව, ප්‍රසාදය ඕක නැති වුණොත් ඕකේ තියනවා. අපි හැඩයක් නැතුව ඉන්නකොට කොහොම ලැබුණත් එකයි. හැඩයක් නැත්තම් කොහොම ලැබුණත් එකයි. ඔබ කවුද කියලා අහුවාම හැකියාව දෙන්න ඕන මම කිසිවෙක් නොවේ කියන්න පුළුවන් තැන තමන් ඉන්න ඕනේ. වචනේ ඉන්න කිව්වට ඔබ කවුද කියලා අහුවාම ඇත්තටම පුළුවන්ද මම අන්න තමන් හරියට ඥානයේ දර්ශනය සිතේ තෙන්ට ගත්තද නැත්තද කියලා ගත්තද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. ඔබ කවුද? අපේ ඥානයේ හැඩ ගැස්වීම තුළ, මනස හැඩ ගැස්වීම තුළ පරිපූර්ණ වශයෙන් වචනයට සාධාරණ ඉෂ්ට වෙන විදියට මම කිසිවෙක් නොවේමි කියන තත්ත්වයට තමන් ඉන්නවා නම් අන්න පරිපූර්ණ මනස. වේදීත බව අපිව දවන්නේ. වේදීත බව ගතිය අන්තය අපිව සෑම විටම දවනෝ. එතකොට අපිට ධර්මය හොයාගන්න පුළුවන්කම තියෙන්නේ හරියට අර සීතල වතුර භාජනයකට අත තිබ්බහම ඒකේ තියෙන ස්වභාවය අතර දැනනවා වගේ. දාහය නිවෙනවා දවන්නේ නැහැ. මෙන්න මෙවැනි ස්වභාවයකට තමයි විමුක්ති සිත කියලා කියන්නේ. විමුක්ති සිත කියලා කියන්නේ මේක පාදගන්නේ විදර්ශනා ඥානයෙන්. ඇටකටු පිළිබඳව විදර්ශනා කළා නෙමෙයි, චිත්ත සංඛාර පිළිබඳව විදර්ශනා කළා. රූප පිළිබඳව, බාහිර ශබ්ද පිළිබඳව විදර්ශනා කළා නෙමෙයි, මේ චිත්ත සංඛාර පිළිබඳව විදර්ශනා කළා. මේ ලෝකේ පහළ වෙච්ච හැම මිනිස්සෙක්ම තමන්ගේ හිත සංවර කරන්න තමයි උත්සාහ කරන්නේ. කවුරුත් අසංවර කරන්න උත්සාහ කරන කෙනෙක් මට හම් වෙලා නැහැ. කියන්නේ හිතට හිත සතුටෙන් තියන්න, හිත හොඳ ආශාවදේකින් තියන්න, හිත පරිපූර්ණව තියන්න, චිත්ත ප්‍රසාදයට සතුටට තමයි ඕන හැම මොහොතක වාසය කරන්නේ. නමුත් ඕනට ඒක කරගන්න බැරි හේතුවක් ඇති වෙනවා. ඒක ඔවුන් සිතන පරිදි පටුවාකාරයේ කරන සංකල්පයක් නිසා, ඒකේ මුලමැදාග තියෙන විද්‍යාව දන්නේ නැති නිසා, අවිද්‍යාසහගත සංකල්පයකට මුලා වීම නිසා ඔවුන් පතන දේ ඔවුන්ට අහිමි වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ පුදුන් ලෝකේ ස්වභාවය තමයි ඔවුන් පතන දේම ඔවුන්ට අහිමි වෙනවා කියලා, නැති වෙනවා කියලා. සමහර විටක අපි සිත පිහිටවන්න ගියොත් එහෙම සිත පිහිටවන්න හදනවා තමන් කැමති පරිදි හිත පිහිටවන්නේ තරහක් යනවා, කේන්තිත් යනවා. තමන්ගේ දෝෂේ තමන්ට හොයා ගන්න බැරි වෙනවා. අන්න එතෙන්දි තමයි තේරුම් ගන්නවා තමන්ගේම මමායනය තමයි තමන්ගේ දෝෂය. තමන් කැමති පරිදි කටයුතු කරන්නම යෑමම තමයි තමන්ගේ දෝෂය. සියල්ල අතහැර දානවා. එතකොට යමක් අවබෝධ වුණත් මම නෙමේනේ කියන හැඟීමක් ඇති වෙනවා. මේ ලෝකේම අවබෝධයක් මට අවබෝධ වෙන්න ඕන කියලා හිතපු ලෝකේ හරි අවබෝධයක් පහළ වෙනවා. ඒත් ඉතින් මම නෙමෙයි, මට නෙමෙයි, මගේ නෙමෙයි, කිසි වැඩක් නැහැ මේ ලෝකේ, කිසි සන්තෝෂයක් නැහැ නේ කියලා හිතෙනවා. නමුත් ඇත්ත කතාව ස්වභාව යථාර්ථයයි. මේක මම නෑ පිළිතුර මගේ කියලා දෙයක් නැහැ. මමෙක් නෑ, මගේ කියලා දෙයක් නෑ. එහෙමන ආර්ය ශ්‍රාවකය බලාගෙන ඉන්නේ රූප දිහාවත්, වේදනා දිහාවත්, සංඥාවත් දිහාවත්, සංකාර දිහාවත්, විඥාන දිහාවත් නෙමේ. ඒව දිහා බලලා ඒව පිරිසුදු කරන්න යන්නත් එපා. පිරිසුදු කරගන්න බැරි වෙනවා. මොකද ඒක දිහා බලනවා ඒක නෙපෙන්නේ. අපි බලන්නේ කොහෙද කියලා අහුවොත් මේ උත්තරේ දෙන්න පුළුවන්. බලන්න අකාලිකත්වයේ දෙස. අකාලිකත්වයේ දෙස බලන්න තේරෙන්නේ. නිරෝධය දෙස බලන්න තේරෙන්නේ. ශූන්‍යතාවය බිඳ දමා බලන්න තේරෙන්නේ. රය දහවල ඉක්මවා බලන්න තේරෙන්නේ. අවේදී තත්වය දෙස බලන්න නෙමේක. ඒතනකොට ඒ බැලීම තුළ අර පරණ සම්ප්‍රදායික බැලීමක් සිද්ධ වෙන්නේ නැහැ. ගෝචර වෙන දේවනේ, ඒ ගෝචර වෙන දෙයක් නෙමේ මේක. මේක අනන්ත දෙයක්. අනන්ත දෙයක්. අනන්තයේ දෙස බලන්න. අනන්තය කියන එක පුදුම සත්‍යය දන්නේ නැහැ. අනන්තය කියලා හදායි අන්තයක්. එතකොට තේරෙනවා අපගේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට කල හැක්ක නොමැත කියලා. ඒ ඇත්ත විස්රාම යනවා. උපාදාන රහිත උපාදාන නැති සිතෙන් වාසය කරනවා. බලනෝ අහනෝ ආහාර පාන භුක්ති විඳිනෝ දේශනා කරනෝ සාකච්ඡා කරනෝ වැඩ කටයුතු කරනෝ උපාදාන රහිත සිතේ. මේ නිසා අර වෙනදා ඇතිවෙච්ච මානසික වේදනා දුරු කරගැනීමේ හැකියාව ලැබෙනවා, නැති කරගැනීමේ හැකියාව ලැබෙනවා. ක්‍රමානුකූලව වැඩූ කල සම්පූර්ණයෙන්ම දුරු කරගැනීමේ හැකියාව ලැබෙනවා. ධර්මයේ සිහිය, ධර්මයේ සතිය, ධර්මයේ සමාධිය පවතිනවා. ධර්මයෙන් උපදවාගත්ත සිහියෙන්, ධර්මයෙන් උපදවාගත්ත සමාධියෙන් වාසය කරනවා. ධම්ම ජීවිනෝ, ධර්මය තුළ තමන් ජීවත් වෙන්න බලනවා. ධර්මයේ රැකවරණය ලැබෙනවා. නිරෝගී වෙන්න නම් ප්‍රියතම පානය බවට ඇල්ලතර වෙන්න ඕන. ඒ කියන්නේ ඒක වින්දනයක් නැති දෙයක් නේ. වදාම බොනවා අප්‍රිය වෙන්නේ නැති රසක් නැති නිසා. ධර්මෙත් ඒකයි. ධර්මෙත් මේ රසය නැති ස්වභාවයට, ඇල්දිය වගේ ස්වභාවයට අපි කැමති වෙන්න ඕන. එතකොට නිරෝගී වෙනවා. රසයකට නෙමෙයි මනස තුල කැමති වෙන රසය නැති ස්වභාවයට, වින්දන නැති ස්වභාවයට කැමති වෙනවා. එයා ඊට පස්සේ ස්වභාවයක් බවට පත් වෙනවා. ස්වභාවයක් බවට පත් වුණාට පස්සේ ගහක් වගේ වැඩෙනවා, ගහක් වගේ හේවන වැටෙනවා, ගහක් වගේ මල් පළතුරු ප්‍රතිඵල හට ගන්නවා. ඒවයින් තව අය යැපෙනවා, භුක්ති විඳිනවා, තව සතුටින් වාසය කරනවා. ආර්ය ශ්‍රාවකයාගේ ජීවිතය සහ සේවාව ගසක් වාගේ. එයා උස ගහක් වෙන්නේ පහළට ගොඩක් ලොකුවට හේවන ලබා දෙන්න. එයා ගෙඩිඵල ගොඩාක් දරන්නේ අනිත් අයට ඒ ප්‍රයෝජන ලබන්න. තේහෙමින් තෝරගන්න හොඳයි. අපිට හොඳයි උත්සාහයි. දහමට යොමු වෙන කලින් තිබුණු මනසයි දැන් තියෙන මනසයි අතර වෙනස 100ට ප්‍රතිශතයකින් කීයකින් අපේ වෛද්‍ය නෝන මහත්මයේ වෙනස් වෙලා තියෙනවද? වචන වලින් විස්තර කරන්න බැරි තරම් වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. දැනට තමන්ට බාධාවක් හැටියට, ගැටලුවක් හැටියට තමන්ට වටහා ගත යුතු, තේරුම් ගත යුතු කාරණයක් තියෙනවද? සමහර දේවල් දැනුමෙන් ගන්නවා, ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ කියලා එහෙම තේරෙනවා.
මම දේශනා කරන්නේ මම නිදර්ශන කමිටිය සම්මත
දැන් දහම තේරුම් ගන්න යනවනේ. දහම තේරුම් ගන්න යනවා. කවුද ඒ තේරුම් ගන්න යන්නේ? හොඳයි, දහම තේරුම් කර ගැනීම තියෙන උත්සාහය අතහැරලා දාන්න. ධර්මයේ තේරුම් ගන්න දරන උත්සාහය අතහැරලා දාන්න. දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්න නැත්තම් ප්‍රශ්නේ සංසුන් වෙ ඉන්න. මොකද ධර්මය මෙහෙම ගිහිල්ලා බෝලා හින්දු අහුලනවා වගේ එහෙම කැච් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක අපවෙත ස්වභාවයෙන් අපි සැකසුණාට පස්සේ අපවෙත ගලාගෙන එන දෙයක්. තේරෙනානේ? ස්වභාවයෙන් අපවෙත ගලාගෙන එන දෙයක්. ස්වභාවයෙන් අපවෙත ගලාගෙන. නතර වෙලා සංසුන් වාසේ. කමක් නැහැ. ඊට පස්සේ අපි ස්වභාවයෙන් වාසය කරන තැන ස්වභාවයෙන් රජ පදවිය ලැබෙනවා. අපි ඒක මේ පොර කන තැන අපිට හම්බ වෙන්නේ නැහැ. තේරෙනා නේද? පොරගන තැන හම්බ වෙන්නේ. අපි සුදුසුකම් දරලා නිහඬව සිටිනකොට ස්වභාව ධර්මයේ විසින් අපව සුදුසු නම් එතෙන්ට ගෙනියයි. ඒ ඇති. ඒ ලෝකේ නම් ඉන්නේ මේ 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 පොරකාල ලබා ගන්න මිනිස්සු. සටන් කරලා ලබා ගන්න දේවල් තියෙන්නේ. ලෝකෝත්තර ලෝකේ වනේ. ඒ සටන් කාමි පුජ්‍යලයේ හිටියොත් එයා පස්සටම දානවා. තේරෙනානේ? සටන් කාමි නැතිව පුජ්‍යලයට තමයි සුදුසුකම හම්බෙන්නේ. එතකොට අපි ධර්මයේ ලබා ගන්න කෑදරකම තිබුණොත් එහෙම එයාත් යනවා පස්සට. ධර්මයට ඇති සුදුසුකම් තියෙන පුජ්‍යලයාම තමයි නියම සුදුස්සට සුදුසු තන තමයි මේ නිවන් පුරේ ලැබෙන්නේ. ඒස අපි ඒක ලබන්න මෙහෙම එහෙම උත්සාහ කරන්න ඕනේ. අපි සුදුසුකම් ඇතුව නේද වාසය කරන්න. එවිට අර හිස් තැන ධර්මයෙන් පිරෙනවා. මේ ලෝකේ හැටිනේ. දැන් පොළොවේ හැරි මේ වලක් කාරලා තිබ්බහම ඒ හිස් තැන තවත් දෙපට ඇවිල්ලා ඒක පිරෙනවා. කලබලයක් නැතුව හිතුවන් නැතුව ඕනෑ එපාකම් කියන මේ දෙකම නැතුව පාඩුවි විවෘතව බලාගෙන ඉන්න. අපි දැන් ස්වභාව සෞන්දර්යය නරඹන්න යනවා. නරඹන්න ගියාම එක එක කඳු වැටි එක එක විදියට තියෙනවා. දැන් අපි හිතුවොත් එහෙම ඒ කඳ එතන නෙමෙයි තියෙන තිබ්බේ අතන තිබ්බනම් හරි ලස්සනයි. එතකොට ඒක ස්වභාව సౌందර්ය නැරඹීමක්ද? නෑනේ. අර කුරුල්ල අතනින් නෙමෙයි ඉගිලෙන්න තිබ්බේ, අර අතනින් ඉගිලුණා නම් හරි ලස්සනයි. එතකොට ස්වභාව సౌందර්ය නැරඹීමක් නෙමෙයි. කුරුල්ල ඉගිලෙන තැන ඉඳලා දකින්න ඕන, කඳ තියෙන තැන තියෙන දීලා දකින්න ඕන. ඒ වගේ අපේ සිතෙත් එහෙමයි. අපේ සිතේ මෙහෙම නෙමෙයි මෙහෙම තිබ්බනම් හරි, මෙහෙම නෙමෙයි මෙහෙම තිබ්බනම් කියලා ඇදුවොත් අපි ස්වභාවය දැකීමක් නෙමෙයි එතන මමත්වය, ඕ ක්‍රියාත්මක කිරීමක් පමණයි එතන සිද්ධ වෙන්නේ. ස්වභාව ධර්මයේ දකින්නේ ස්වභාව ධර්මයේ තියෙන විදියටම තියෙන දේලා. අපේ සිත අපේ දකින්නේ ස්වභාව සිත තියෙන විදියටම තියෙන දේලා. ඒ පුරුද්ද ඇති කරගත්තට පස්සේ අපි දකිනවා අපේ ස්වභාවය තේරුම් ගන්න. අපි කලබල නොවී ඉන්නකොට ස්වභාව ධර්මයේ වැඩි වැඩියෙන් ඇවිල්ලා අපිව පුරවනවා. හඹාගෙන යන තරමට නොලැබෙන අතහැරීමෙන් යුක්තව, හැමදේම අතහැරීමෙන් යුක්තව වාසය කරන තැනදී ලැබෙන දේ තමයි මේ ධර්මයේ සුවය, නිර්වාණයේ සුවය. ලෞකික ලෝකයේ තියෙන හඹාගෙන යන තැන ලැබෙන, ලෝකෝත්තර ලෝකයේ තියෙන්නේ අතහරින තැන ලැබෙන, දෙකයි. එතකොට ලෞකික ලෝකයේ තියෙන අත්ති සුඛය මේ ආරි භූමියේ ගමන් කරන අයට තියෙන්නේ නත්ති සුඛය. යා නැහැ කියන තැන තමයි එයා සන්තෝෂ වෙන්නේ. මේ කිසිවක් නැහැ, මේ නැහැ, මේ ඇස නැහැ, මේ කන නැහැ, නාසය නැහැ, දිව නැහැ, ශරීරය නැහැ, අතීතේ නැහැ, අනාගතේ නැහැ, වර්තමානයේ නැහැ, ධනය මිල මුදල් එහෙම මොකවත්ම නැහැ කියන තැන තමයි එයා සන්තෝෂ වෙන්නේ. මේ නැහැ කියලා කියන්නේ චේතනාවෙන් බැඳී නැහැ කියන එක. භෞතිකෙන් නැහැ කියලා දැනුනොත් එහෙමනම් දුකක් දැනෙනවනේ. මං කන්නේ කොහොමද, බොන්නේ කොහොමද, ජීවත් වෙන්නේ කොහොමද කියලා. මේ චේතනා උපාදානයකින් බැඳිලා නැහැ කියන සන්තෝෂ නැත්තම් ඒක සම්මුති ලෝකයට අදාළ සම්මුතිය විතරයි. ඒක පරමාර්ථයක් මගේ ආත්මය කොට ගැනීමක් මෙතන නෑ නෑ කියන දේ තිබ්බහම අනේ ආදී සතුට තියෙනවා. පින්තුනේ අපි ඔක්කොම වඩා දේවල් බුදුහාමුදුරන්ට පූජා කළා. දැන් මේ රටට ආපු වෙලාවේ නේ අර මණික් පුටු පූජා කළේ. ඈ ආරාම මේ රට සම්බුද්ධ ශාසනයට බුදුහාමුදුරන්ට පූජා කරපු රට මේ. රජවරු විසින් මේ රටම පූජා කළා. එතකොට බුදුන් වහන්සේලාගේ ආධ්‍යාත්මික ජීවිතය තුළ නෑ. ඒ ආරාම කෝටි ප්‍රකෝටි ගණන් වල ඒව තිබුණා. ඒව නෑ ආධ්‍යාත්මික තුළ නෑ. ඒක හුදෙක් නෙළුම්පතට වැටිච්ච දියබිඳුවක්, නොරැඳී අබමල් රේණුවක් තරම් වදයක් කලාගෙන ගියා වගේ දෙයක්. මේ ගති සිතින් නොඇලීම. ඒ කියන්නේ විමුක්ති සංඥාවක් තියෙන්නේ. එයා පුරුදු කරන්නේ විමුක්ති සංඥා. විමුක්ති සංඥාවක් කියන්නේ ඒ සංඥාවේ මොනම හරි හැඩයක් රඳවපවත්ත ගන්නෙ නැහැ. හැඩයක් පවත්ත ගත්තොත් ඒක ඇලීමක්, ඒක උරා ගැනීමක්, ඒක උපාදානයක්. ඒක ඇයි පවත්ව ගන්නේ නැත්තේ? මෙයා යථා අවබෝධය කරනවා මේ මනස තුල තියෙන්නේ ඕ අවිද්‍යාසහගත දිට්ටි මායාවක්. මං ඒ මායාව මායාවෙන් බලන්න උවමනාව නෑ. මම බලන ස්වභාවිකව මායාවෙන් බලන්නේ නෑ. මං ඒක දිහා බලනවා ස්වභාවිකව බලනවා. ස්වභාවිකව බලනවා. ආන්න යාට නිසංසලේ හුස්ම ගන්න පුළුවන්. නිසංසලේ හුස්ම පහළට හෙලන්න පුළුවන්. එයාගේ සෑම ක්‍රියාවක් තුළ වචනයක් තුළ බලනවා මේක චිත්ත සංඛාරගතව ලෝභ ද්වේෂ මෝහ මූලිකව සිද්ධ වෙනවද, අලෝභ ද්වේෂ අමෝහයෙන් යුක්තව සිද්ධ වෙනවද කියලා. එච්චර එතකොට ප්‍රශ්න තියෙනවද? එතකොට ප්‍රශ්න නැහැ. නිකම්ම ඉන්න බැරි නම් පොඩි ප්‍රශ්නයක් හදාගෙන විශේෂයෙන් ඉන්න පුළුවන්. මොකද මේ කාලයක් පුරුද්දනේ. ඔව්. ප්‍රශ්නයක් නැත්නම් ප්‍රශ්නයක් හදාගෙන විශේෂයෙන් ඉන්න. නිකමානුකූලව ධම්මානු ධම්ම ප්‍රතිපatti කියන එක අපි පුරුදු කරගන්න ඕන. එනම් හොඳයි මසාලයි. දරවසන් හොඳයි. දරවන් සරණයි. දහමට යොමු නොවෙච්ච කාලයේදී තිබුණු මනස මොන වගේද කියලා දැන් මතකවත් තියනවද? දැන් මතකත් නැහනේ. දැන් මතකත් නැහැ. දැන් දහමට යොමු වෙච්ච කාලයේදී ක්‍රමානුකූලව මොන වගේ ගැටලු ටිකක්ද, බාධක ටිකක්ද පහු කරගෙන ආවේ? ඔව්, තේරුම අවබෝධයක් නැතුව. ඒක රඳව ගත්තොත් දිගින් දිගට දිගින් දිගට ඒක යාවි. ඒක අපි රඳෙන්නේ නැත්තම් ඔව් ඒක දිගින් දිගට යන්නේ නෑ. ඒක පවතින්නේ නෑ. සාමාන්‍යයෙන් දුකක් වේදනාව දවස් කීයක් විතර පවතිනවද සාමාන්‍ය? ඒක දවසකින් දෙකකින් වගේ අමතක වෙලා යනවා. ඒක ගොඩක් හොඳ දෙයක් නේ. බොහොම ඉක්මනින් ඒක අමතක වෙලා යනවා කියන්නේ ඒක ධර්මයේ තියෙන හොඳ ප්‍රතිලාභයක්. ඒ කියන්නේ මේ දියෙන්ද ඉරක් ගන්නට ඕක නැති වෙලා යනවා නම් ඒක බොහොම හොඳයි. දැන් මේ ලෝකේ ගොරෝසු මිනිස්සු කියලා කියන්නේ ගලේ ඇඳ ඒ වගේ අකුරු වගේ මිනිස්සු මතක තියාගෙන ඉන්න ලෝභ ද්වේෂ මොහ හොඳට මතක තියාගෙන ඉඳලා මිනිස්සු පලි ගන්නවා නොයෙකුත් දේවල් කරන පුදු ලෝකෙ එළියේ බලන්න ඕන තියෙන ගස්ටන ඔය දේශපාලන ශේස්ත්‍රේ ඔය නොයෙකුත් නොයෙකුත් පොලිසිය හමුදා තනතුරු වල එහෙම තියෙන ඒවා බලාගෙන ගියාම පුදුම ඇටැක් තියෙන්නේ පුදුම ලෝභ ද්වේෂ මොහ තියෙන ඉතින් මේ මිනිස්සුන්ගේ මූණු ප්‍රසන්න නැත්තේ ඒකනේ මොනු ප්‍රසන්න නැත්තේ ඒක. ඉතින් අපි දිය ඇඳි ඉරක් වගේ ඕනම දෙයක් මැකිල යනවනේ ඒක අපි ලැබුණු වාසනාවක් භාග්‍යයක්. භාග්‍යයක්. දැන් ධර්මයේ තුල වාසය කිරීම සැනසෙල්ලක්. ඉතින් ධර්මයේ තුල වාසය කරන්න අපි පුරුදු වෙන්න ඕන. ධර්මයේ තුල වාසය කරන්න අපගේ සිහිය සම්මා සතිය හොඳින් පුරුදු කරන්න ඕන. ලෝකෙට තියෙන බැඳීම් අඩු කරලා බලනවා නම් ආසත්ත භාවය අඩු කරලා බලනවා නම් ස්වභාවයට ඉඩ දීලා බලනවා නම් කරන්න දෙයක් නැහැ මෙතන. මෙතන තියෙන නොකරන්න දෙයක්. කෙනෙක් හිතන බුල මෙතන කරන්න දෙයක් තියෙනවා කියලා. මොකුත් කරන්න දෙයක් නැහැ. මෙතන තියෙන නොකරන්න දෙයක්. කරන තැන කර්මය රැස් වෙනවා. කල්යාණම් වා පාපකම් වා කල්‍යාණ වශයෙන් වෙන්න පුළුවන් පාපකාරී වශයෙන් වෙන්න පුළුවන් කර්මයේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් කර්මයේ දායාදය කොට කරගෙන කර්මයේ බන්ධු කොටගෙන ඉන්න මිනිස්සෙක් වෙනුවට අපි කර්මයේ දායාද කර නොගත්ත පිරිසක් හැටියට වාසය කරන්න ඕන. කම්ම නිරෝධාය සංවත්තතේ කර්ම නිරෝධ කිරීමේ අවබෝධයෙන් වාසය කරන්න ඕන. එතකොට මොනම හරි දෙයකින් මොනම හරි සිතුවිල්ලකින් දෙයකින් අපි කර්මයට වැටෙනවා නම් අපි ඒ කර්ම මාර්ගය අනුගමනය කරන්න හොඳ නැහැ. කර්ම නිරෝධ මාර්ගය තමයි අනුගමනය කරන්න ඕන. ඒක ලෝකේ ප්‍රස්ත විසඳලා ඉවරයක් කරන්න බෑ. දරුවෝ සන්තෝෂ කරලා ඉවරයක් කරන්න බෑ. උන්ට ඔච්චර තිබුණොත් මදි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එක පුජ්‍යලයක් වෙනුවෙන් මුළු දඹදිව තලයේම හත් දවසක් රත්තරන් කහවණු වහිනවා. හේත් එක මිනිස්සෙක් සෑහෙන්නේ නැහැ කියනවා. ඉතින් අපි මේ ලෞකික වශයෙන් මිනිස්සෙක් සෑහීමටපත් කරන්න හදනවා නම් තමන්ගේ දරුවෙක් පුතෙක් දුවෙක් ඥාතියෙක් කවුරුවක්වත් හාමුදුරු කෙනෙක්වත් හාමුදුරුව එක වලාකුළු බැම්මක් ඉවර වෙනකොට තව වලාකුළු බැම්මක් පටන් ගන්නවා. එක චෛත්‍යයක් හදලා ඉවර වෙනකොට ඕ ගටිකාර බක්මයාගේ චෛත්‍යය එහෙම නැත්නම් ඊළඟ එක්කෙනාගේ ඕ ගටිකාර බක්මයාගේ පුංචි අම්මගේ චෛත්‍යයත් පටන් ගන්නවා. ඉවරයක් නැහැ. පස්සේ කෑ ගහන්න එපා. අනේ හාමුදුරනේ අපේ තිබුණු සේසතම දුන්න දැන් අපිට බේත් ගන්නවා සල්ලි නැහැ කියලා. මොකද ඔය අක්කු දෙන්නේ ආයි සල්ලි. ඉතින් ඒ නිසා තමන් ලෝකේ කිසි කෙනෙක් මේ ලෞකිකත්වයෙන් පූර්ණත්වයට පත් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒක තමයි ලෝක සත්‍යය. තමන්ටත් නැහැ. ලෝකයටත් නැහැ. එහෙමනම් එකම පිළිසරණ කරගත යුත්තේ අවබෝධය. ප්‍රත්‍යක්ෂතාවය. මොකද මේ අවබෝධය කියන වචනේ පාවිච්චි කරන්නේ? නැත්ත දන්නවද? දැන් ලෞකික වශයෙන් උන් දෙයක් තේරුම් ගන්නවට කියනෝ යොදා ගන්නවා දැන ගන්නවා තේරුම් ගන්නවා අවබෝධ කර ගන්නවා ප්‍රත්‍යක්ෂ කර ගන්නවා වගේ වචන පාවිච්චි කරනවානේ. හොඳයි මේ අව කියන වචනයක් යෙදিলা තියෙනවා. මේකේ අදහස් වෙන්නේ වෙනතුනි දැන් මේ දැන ගන්නවා කියන එකේදී මේ තියෙන මොනවා හරි රූප හැඩ තල වටිනාකම් එක දෙයක් අපි දැනගන්නවා. මෙහෙම මෙතන අවබෝධ කරගන්නවා දැනගන්නවා ගන්න දෙයක් නෑ. දැන් නිවන අවබෝධ කරගන්නවා මොනවද ගත්තේ? අවබෝධයක් ගත්තේ. ග්‍රහණයක් නෙමෙයි ගත්තේ. ග්‍රහණය නොවන දෙයක් ගත්තේ. ග්‍රහණය නොවන දෙයක් ගත්තේ. එහෙම නැත්නම් මේකට තවත් පැත්තකින් නිර්වචනයක් දෙනවා. අපි පුරබෝධය කරන සම්පූර්ණ තත්වය ඒක තේරුම් ගන්නවා. එහෙම නැත්නම් සම්පූර්ණ තත්වය තේරුම් ගන්නවා. එහෙම නැත්නම් දෙයක් ග්‍රහණය සම්පූර්ණ තත්වය තේරුම් ගත්තාම තියෙන්නේ දෙයක් නොගැනීම කියන තැනට එන්නේ. ඒ වගේම දෙයක් ගන්නෙ නෑ. ඒ නිසා ඒක අවබෝධය. කිසිවක් නෑ. කිසිවක් නෑ කියන්නේ ගන්නවා දැන් බුදුරජාණන් වහන්සේලාගෙන් අහන කොහෙද ඉන්නේ කියලා උන්වහන්සේ. දැන් ඒක එක්කෙනෙක් ඇවිල්ලා අහනවා දැන් රහතන් වහන්සේලා හැමෝම මෙහෙම මේ ඉන්නවා භාවනාවේ ඉන්නවා. දේවරම්මහ විහාරේ ඇවිදගෙන යන මිනිස්සෙක් දකින්නවා මේ හැමෝම. ඉතින් විවිධ විවිධ සමාධි තලවල එහෙ මෙහෙ ඉන්නවා කියලා ඉතින් අනිත් අනිත් ආශ්‍රමවලට ගියාම කියනවනේ අරයා චතුත් ධානයේ ඉන්නවා, අරයා නේව සංඥා සංඥායතනෙ ඉන්නවා, අරයා ආකාශ සංඥායතනෙ මුල් කරගෙන ඉන්න ගෝලයක් කියලා කියනවා. ඉතින් පෙන්නනවා ඉතින් බුදුහාමුදුරෙන් අහනවා කොහෙද රහතන් වහන්සේලා වැඩ ඉන්නේ කියලා. ඒ අදහස් වෙන්නේ මේ ආධ්‍යාත්මික ගුණෙන් කොතනද ඉන්නේ කියලා අහන්නේ. ඉතින් දැන් මේක තේරුම් කරලා දෙන්න ලේසි පහසු නෑනේ. කොහොමද වැඩේ කියනද? චතුර්ථ ධානයේ ඉන්නේ, අරිහත් භූමියේ ඉන්නේ කිව්වට එහෙම මිනිස්සුගේ කනට කතා කරන්න කෙනෙක් නෙමෙයි මගේ ගෞතම බුදුහාමුදුරුව. කෙලින්ම හද පතුලට මොලේ තියෙන අන්තිම ඉහළම උච්චම තැනට කතා කරන උත්තමයෙක්. ඒ නිසා උන්වහන්සේ පහන නිවල කියනවා. ඒ දැල්ල කොහෙද ගියේ? අන්න එහි තමයි රහතන් වහන්සේලා වැඩ ඉන්නේ කියනවා. ඊට පස්සේ අවස්ථාවක තියෙනවා පිරිනොම්පාන ගියාම කොහෙද ගියේ කියලා. ඒකටත් ඕක තමයි දෙන්නේ. පහන් දැල්ල කොයිද ගියේ? අරමුණක් කරන්න පුළුවන් තරක් තියෙනවද? නෑ. ආන්න ඒ වගේ සමාධියක වාසය කරා. නිසා ධර්මය අරමුණු කරගෙන වාසය කරන්න ක්‍රමානුකූලව තව තවත් අවදීන් බලන්න. බාහිර තියෙන ප්‍රශ්න ගැටලු ඒවා පැත්තකට දාලා ධර්මය ගැන මෙනෙහි කරන්න වැඩිපුර සිත මේ කාලය යොමු කරගන්න. ධර්මයේ වාසය කරන්න නැත්තම් ඔළුවේ ප්‍රස තියාගෙන ජීවත් වෙන්න එපා. ධර්මයේ තේරුම් ගත්තා ඔක්කොම මළු වෙමින් තියලා එයා වාසය කරන කෙනෙක් ඒකාන්ත වශයෙන්. ඒ නිසා මේ තමන් අවබෝධයට පූර්ණත්වයට පත් වුණා කියලා හිතන්න ඕනත් නැහැ. ඔව් පත් වුණේ නැහැ කියලා හිතන්න ඕනත් නැහැ. ස්වභාවය තුළ තමන් අත්විඳින්නේ මොකද්ද? එය ධර්මානුකූල කරගෙන ධර්මානුගත කරගෙන කටයුතු කරන්න මහන්සියෙන්. ඉගෙන ගත්තේ ස්වභාවය. හොඳයි අම්මා බුදු සරණයි සරණයි සරණයි. කොහොමද අම්මා සතුටෙන් ඉන්නවද? වාසය කරනවද? සතුටෙන් ඉන්නවා ඈ? සතුටෙන් වා. ආ බිස්සන් ගොඩෝගේ හිටව බිස්සෙක් වගේ හිටියේ මෙහෙට එන කලින්. දැන් පිස්සන් කොටුවෙන් පැනෝ පිස්සෙක් වගේ ඉන්නවා. දැන් හොඳින් ඉන්න සන්තෝෂයෙන් ඉන්න. හොඳයි හොඳයි. දැන් ගැටලු නැහැ. අනුන්ට පිහිට වෙන එකත් අතහැරලා දැම්මම හොඳයි. දැන් මේ අපිටත් තියෙන ඔය දේම තමයි අනුන්ට පිහිට වෙන්න ගිහිල්ලා දායකයන්ට බණ කියන්න ගිහිල්ලා තමයි මේ මේ ප්‍රශ්න තියෙන එක තියෙන්නේ. මොකද මේවට දායකයෝ වැඩි වෙනවට මේවට උදව් උපකාර එහෙම ලැබෙනවට අර තවත් ඉන්න දුෂ්ට හාමුදුරුවරු සෙට් එකක් ඉන්නවනේ උන් කැමති නැහැ. ඔව් ඒගොල්ලෝ කියනවා මේ රටේ ඉන්න උගත්තු පිරිසම තමයි මේ උන්වහන්සේලා විනාශ කරන්නේ. උන්වහන්සේලාට මේ හොඳම දායකයෝ තමයි ඉන්නේ කියලා කියනවා. දැන් මේ පළාතෙත් කියන්නේ එහෙමයි. හෙට එන්නේ ඒ පන්සලට යන්නේ කාර් රෝලින් එන අය විතරයි කියලා. ඉහළ ලොකු ධනවත් අය විතරයි හාමුදුරුවෝ ආශ්‍රය කරන්න කියලා කියනවා. ඉතින් ධනවත් අයගේ නැනවත් අයගේ දහම මේක නම් එතෙන්ට ධනවත් අය නැනවත් අය එන එක වළක්වන්න බෑ. ඒක ස්වභාවයක්. කොහොමද දැන් ලෝකෙ මෑණියන්ට පේන්නේ ජීවිතයේ සහ ලෝකයේ පරිසරය තමා දෙස අනිත් අය දෙස කොයි විදියටද පේන්නේ තමන්ට? හර සතුටෙන් බලන් ඉන්න. අහස දෙහා බලන් ඉන්න කැමති. හා ප්‍රශ්නයක් ආවම හැරුණු තැපෑලෙන් ආයියවන්. ඔව් ඒක ඒගොල්ලොම රැස් කරගත්ත කර්මයක් කියලා හිතනවා මිසක් අපිට ඒක අදාළත්වයක් නැහැ. රැස් කරගත්ත කර්මයක් කියලා හිතනවා මිසක් ඒක අපිට අදාළත්වයක් නැහැ. අනුන් දිව්‍ය ලෝක යවන්න ගිහිල්ලා නිකන් අපි අපාය වැටෙන්න උවමනාවක් නැහැ කියලා කල්පනා කරනවා. ඔව් හරියට හරි ඒකට හරි ඒකට හරි ඒකට හරි. දැන් මරණය ගැන මොකද හිතෙන්නේ තමන්ට? ඇතුළතින් මැරෙන කෙනෙක් නැහැ. එහෙමයි. පංචස්කන්ධය තමයි මැරෙන්නේ. ඔව් තහය. අපි හද පැන්ලා දෙක විතර වෙනවා. කාටත් සිදු වෙන දෙයක් ආපු දවස්වල තේරෙන්නේ නැති ප්‍රශ්න ඇති වෙනවා. මෑණියන්ටත් එහෙම ඇති වෙනවා. සාමාන්‍යයෙන් දවසට දේශනා කීයේ කීයේ වගේ හොදම්. එක දේශනාව හත් අට පාරක් යවුවා. ඒ අහන්නේ ඇයි හත් අට පාරක් අහන්නේ? දෙවෙනි සැරේ අහනකොට ඊට වැඩි අලුත් දෙයක් තේරෙනවා. ඔව්. ඔව්. මොකද හේතුව අර යම් කිසි මෙසින් වෙච්ච තැනක් තේරුනේ නැති තැනක් ආයි පොඩ්ඩක් ඒක අහුවහම පරිපූර්ණ වෙනවා කියලා. ආ හා හා දැන් ධර්මයේ ඇහුවේ අඩුපාඩුකම් හොයන්නද එහෙම නැත්නම් මේ දොස් පරස් හොයන්නද මොන වගේ අරමුණකින්ද? ආහ හරි. තමන්ට නොතේරෙන තැන් තේරුම් ගන්න, තමන් නිවෙන්න හේවේ ධර්මයේ හොයන්න තියෙන. දැන් අඩලුහුණුකම් බලාගෙන අහන කට්ටියක් තියෙනවා. හරි වැරදි කියන්නේ, කියන්නේ ඒගොල්ලෝ සෑහින තැනකට ගිහිල්ලා ඉපැයි කියන එක අඩලුහුණුකම් හොයන්නේ. අඩලුහුණුකම් හොයන්නේ නැහැ. මේ අඩලුහුණුකම් කොහෙද? දැන් මෙහෙම එද්දී, මෙහෙම මේ ධර්ම ගමනේ යද්දී, මන භාවනා කරගෙන යද්දී මේ කට්ටියගේ එක එක යෝජනාවේ නැද්ද? මෙහිට වඩා හරි හොඳයි, එහි යම් රවුමක් ගහලා එන්න, මෙහි යම් රවුමක් ගහලා එන්න කියලා. එහෙමයි. කියන තැනකට අඳ ගහනවා. ඒවයින් වෙන්නේ අම්ම මෙහෙමයි, දැන් තැන් තැන් වලට යනවා, ඔහේ විකාර විදියට අහනවා. අහලා පස්සේ ඒවා එකිනෙකට සම්බන්ධ කරන්න පටන් ගන්නවා. පස්සේ අර ඒකේ ඉන්න වටපිටාවේ ඉන්න ශ්‍රාවකයෝ කියන දේවල් තියෙනවනේ, ඒවා අහනවා. ඒවයින් අපේ මොලේ ඔල්මොරොන්දන් වෙනවා. එහෙම වුණාට පස්සේ එයා ඇත්තටම මහා පටලැවිලි ගොඩකට යනවා. දැන් අපි නීති උපදේශයක් ගන්න නීතිච්ච මහත්තය හම්බෙන්න යනවා. ගිහිල්ලා ඉස්සල්ලම ඉන්නවා මිනිහගේ මේ ලේකම් ඉන්නවා. ගියපු ගමන් ලේකම් දෙනවා නීති උපදේශයක්. වටපිටාවේ ඉන්න අය දෙනවා උපදේශයක්. ඉතින් අවසානයේ මොකද වෙන්නේ? මේ මනුස්සයා පටලැවෙනවා. මොකද අගක් මුලක් පරිපූර්ණ නැතුවනේ සමහර උදවියනේ උපදෙස් දෙන්නේ. ඉතින් ඒ වගේ තමයි, තමන්ට තේරෙන පරිදි ඒක මහා ලොකුවට මහා වරුණාවෙන් තමයි ඒ දේවල් කියන්නේ. ඉතින් ඒ මිනිස්සු අපි බලන්න ඕන අපේ බුද්ධමය පරිමාවෙන් මේ මිනිස්සු කවුද කියලා. මේ කියන්නේ කවුද? මොන වගේ හැඩයක් තියෙන කෙනෙක්ද? මොන වගේ තලයක් තියෙන කෙනෙක්ද? මොන වගේ මේ ස්වરૂපයක්ද මෙයාට තියෙන්නේ කියලා ඉස්සෙල්ලම බලන්න ඕන. මෙහෙම බලන්න නැතුව ඒකේ තේරුමක් වෙන්නේ නැහැ. ඒක වටහා ගන්න නැතුව ඒක තේරුමක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඒ වයින් ඔළුව නරක් කරගන්න නැතුව බොහොම සාවධානව එක දිගට ධර්මය අහගෙන ගියාම නිකන් අවබෝධය කියන්නේ හෙල්ලීමක්, ගැස්සීමක්, පැද්දීමක් නෙමේ, ඥාන දර්ශනයක්. ඒක වෙන්න පුළුවන්, යම්කිසි කායික වෙනසක් ඇති වෙනවා වෙන්න පුළුවන්. නමුත් හුදෙක් හෙල්ලීමක්, ගැස්සීමක් නෙමේ. ඒ පමණකින් වෙන්නේ නැහැ. මොකද මේ පීඩන එහෙම දේවල් විවිධ හේතු නිසා සිද්ධ වෙන්න පුළුවන්. ඒක පිටින් ගැස්සීම මතින් කියන්න බෑ, ඇඬීම මතින් කියන්න බෑ. එයාගේ දර්ශනය මතින් සහ එයාගේ හදවත එයාට දනවන දේ, තමන්ගේ මනස තමන්ට දනවන දේ තුළින් තමයි තමන් තුළ ධර්මයේ තියෙනවද නැද්ද කියලා හොයන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අම්මා සතුටින් ඉන්නවා. සතුටින් ඉන්න එක බොහොම හොඳයි. I think වැඩිපුරම ඒ ධර්මයේ ප්‍රීතිය භුක්ති විඳින්න තමයි ධර්මය ලබා ගන්නෙ. ධර්ම සුවය ලබන්න, දහම් සුව විඳින්න පුළුවන් නම් ඒ තමන් ධර්මයේ පැහැදිලි කරගත්ත නිසාමයි. දහම් සුව ලැබන්න ලැබෙන්නේ ධර්මයේ පැහැදිලි කරගත්ත නිසාමයි. ඉතින් පොඩි පොඩි ප්‍රශ්න එනවා කියලා කිව්වා. ඒ ප්‍රශ්න ආයි ටක් ගාලා යනවා. මොකද තියෙනවා ධර්මය අවබෝධ කරගත්ත අයට මෙහෙම ප්‍රශ්න හැදිලා උගුර ළඟට එනකොට උත්තරේ හම්බෙලා, උත්තරේ හම්බෙලා දනස් කියලා. මොකද හේතුව ඒ තරම් ඉක්මනින් මේ ප්‍රඥාවෙන් ඒකට උත්තරේ ලබා දෙනවා. ඒකේ තියෙන අර ප්‍රශ්නේ ඝනත්වය නැති වෙලා යනවා. ඒකට තේරෙනවා. ඉතින් ඔය විදිහට අම්මා කරගෙන යන්න ගැටලුවක් ඇති වුණොත්, ඔව් ගැටලුවක් ඇති වෙනවා කියලා දන්නවා මමත්තයට පැන්නවා. සමත්තේ ස්වરૂපේ කෝණයට පැන්නොත් බලන්න පුළුවන්. දැන් කොච්චර අවබෝධයක් තිබුණත් අර කෝණයෙන් බැලීමේ හැකියාව ඕනනම් තියෙනවා. මේ පෙර කෝණය. එතකොට ධර්මයේ කෝණය, ධර්මයේ දැකීම සම්මා දිට්ඨිය ඒ පැත්ත තියෙනවා. හැබැයි වැඩි නඹරුව දැන් හිමින් සැරේ ඇති කරගෙන යන්නේ සම්මා දිට්ඨිය පැත්තට. ඊටසෙ ක්‍රමින් ක්‍රමින් අර ගම ඈත් වෙනවා. ලෞකික ගම ඈත් වෙනවා. ඈත් වෙලා ගිහලා ස්වභාවික ජීවිතය කියන එක, ස්වභාවික පැවැත්ම, ස්වභාවික දර්ශනය, ස්වභාවික චින්තනය හට ගන්න ස්වභාවික ජීවිතය මමත්වයේ ජීවිතයට සමුදීලා ස්වභාවික ජීවිතේ පවත් වෙන. එතකොට දුක් අඩු වෙනවා. ඊට සහනශීලී වෙනවා. ඉතින් හොඳයි බුදු සරණයි. කොහොමද අම්මට ධර්මයේ තේරෙන විදිය? ගොඩාක් දුරට හොඳින් තේරෙනවා. හිත දුක් විඳින ප්‍රමාණය කොයි විදියටද? දුක් විඳින ටික ගැන අපි කතා කරොත් එහෙම මොන වගේ දේක දැනෙන්නේ? ඒ ටික අතහැරලා දැම්මට පස්සේ භෞතික ප්‍රශ්න ටික මානසිකව තමන්ට දැනෙන්නේ මොකද්ද? සහනයක් තියෙනවා. එතකොට සහනේ අඩු ටික ගැන සහනේ අඩු ටිකත් සහනේ ලබා ගන්න පුළුවන් විදියට කල්පනා කරනවා. දැන් ඉතින් මේ අවුරුදු 50 60 සීමාව ගියාට පස්සේ 70 ඉතින් දරුවෝ මල්ලෝ ඒ දේවල් හදලා කියලා බාර දුන්නට පස්සේ මම හිතන්නේ ඒව ගැන නැවත නැවත එළබෙන්න ඕන කියලා. හාමුදුරු කෙනෙක් හරි වේවා, ගිහියෙක් හරි වේවා, අවුරුදු 50 60 වගේ වෙනකොට ඔක්කොම නිකන් මේ පැත්තකට දාලා තමන් පාඩුවේ ජීවිතයක් බලාපොරොත්තු වෙන්න ඕන, හිතේ පුරව ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ගැටෙන හිත කොහොමද? අනිත් අයත් එක්ක ගැටෙන්න හිතෙනවද? දැන් ගැටෙන්නේ, ඉස්සර පොඩ්ඩක් ගැටුණා නේද? ඉස්සර ගොඩක් ගැටුණා. ඔව්. කේන විදියට ඉඩිය නැති වුණොත් මොකද කරන්න හිතන් ඉන්නේ? මං හිතන විදියට, මං කියන විදියට නොහිටියොත් මොකද කරන්න හිතන් ඉන්නේ? කොයි විදියටද සාමාන්‍යයෙන් රිටර්න් එකක් දෙන්නේ කියන්න බලන්න. චිත්තාවේගය නම් තිබ්බට ඒ විදියටම කරන්නේ නැහැ. ඒ විදියටම කරන්නේ නැහැ. ඔව්. තේරෙනවා. නමුත් ඒක අර පිටින් ඒක එහෙම නොකරුණාට තව ඒ තියෙනවා නම් සිත ඇතුලේ චිත්තාවේග ඒ ඔක්කොම සම්පූර්ණ සිත ඇතුලෙම තියනතර ආයුධ හංගලනේ තියාගන්නේ. ගෙවල් වල තියෙන සමහර ගෙවල් වල තුවක්කු තියෙනවා, කඩු තියෙනවා, හංගල තියෙන්නේ. ඒ වගේ සමහර අයගේ හිත ඇතුලේ සමහර දේවල් සක්‍රියව ක්‍රියාත්මක වෙන්නේ එළියට ඉන්නේ නැහැ. ඇතුලේ තියෙන කඩු පිස්තෝල. ඉතින් ඒ නිසා මම කියන්නේ ඇතුලේ තියාගන්න එපා. කියන්නේ ඇතුලේ බෝම්බ තියාගන්න එපා කඩු පිස්තෝල. දැන් පහුගිය දවස්වල කිව්වනේ රජයෙන් සමාව කාලයක් දුන්න සියලුම දේවල් බාර දෙන්න කියලා. ඉතින් ඒ කාලෙදී ගිහලා බාර දෙන්න ඕන. ඉතින් අපිත් දෙන්න සමා කාලයක් ඔය ඔක්කොම කිසිම දඩුවමකින් තොරව නීතියෙන් තොරව ඒ සමා කාලය තුළ දෙන්න පුළුවන්. කිසිම නීතිමය දෙයක් කරන්නේ නැහැ. රැගෙන ගිහිල්ලා දෙන්න පුළුවන්. රැගෙන ගිහිල්ලා දෙන්න පුළුවන්. ඒ ඔක්කොම අයින් කරන්න. මට මෙහෙම කළොත් මම මෙහෙම කරනවා, මෙහෙම කරොත් මෙහෙම කරනවා, මෙහෙමනම් මම මෙහෙම කරනවා, හරමනම් හරම කරනවා කියලා ඉන්න එපා. ස්වභාවයට ඉඩ දීලා ස්වභාවයට පත් වෙන කෙනෙකුට ස්වභාව ධර්මයේ රැකවරණයක් ස්වභාවයෙන්ම ලැබෙනවා. ඒක පින්නතුනේ මේ අපි පුජ්‍යලත්වයේ විසින් සපේන ආරක්ෂාවට වැඩිය ලොකු ආරක්ෂාවක්. බුදුහාමුදුරන්ට තිබුණේ ස්වභාවික ආරක්ෂාව. යම් යම් අවස්ථාවන්වල බුදුරජාණන් වහන්සේට ආරක්ෂාව රජය විසින් ලබා දුන්නා. නමුත් බුදුහාමුදුරු බලාපොරොත්තු වුණේ සැලකුවේ ස්වභාවික ආරක්ෂාව. ස්වභාවික ආරක්ෂාව. ඒ නිසා තියාගන්න එපා මොනවත්. ඒ දේවල් වලින් පාලනය වෙලා වැඩක් වෙන්නේ නෑ. ඒ වගේ දේවල් වලින් ආරක්ෂා කළා ආරක්ෂා කරන අවුරුදු දහස් ගාණක් මිනිස්සුෙකුට ජීවිතයක් නෑ. තමන්ගේ හිතයි යොමු කරන්න ඕන දහමට. හිත යොමු කළා සිතයි පිරිසුදු වෙන්න ඕන. ඔළුව පිරිසුදු වුණාට විතරක් මදි, දැනුම පිරිසුදු වුණාට විතරක් මදි. මනුස්සයෙක්ගේ හිත හොඳ වෙන්න ඕන. ඉතින් අපේ ගම්වල හොඳ වචනයක් කතා කරනවා. සමහර මිනිස්සු කියනවා ඔය මනුස්සයාගේ බොක්ක හොඳ නෑ කියලා. ඒකෙන් අදහස් වෙන්නේ, බොක්ක කියන එකෙන් අදහස් වෙන්නේ මේ හැම දෙයක්ම ජීර්ණය වෙන තැන. ආහාර වශයෙන් ගත්තොත් ජීර්ණය වෙන තැන, මානසික වශයෙන් ගත්තොත් ඒත් එහෙම ඔක්කොම ගිහිල්ලා ජීර්ණය වෙන තැනක් තියෙනවා. බොක්ක බොක්ක හොඳ වෙන්න ඕන. එතකොට මිනිස්සු සමාජයේ ඇත්තයි කියලා කියන්න වචනයක් තමයි මට ඇහිලා තියෙනවා. මම මේ කියන්නේ බොක්කෙම්මයි මේක කියලා අහලා තියෙනවා නේද? අන්දන්නේ කොළඹ පැත්තේ භාවිතා කරන ගම්වල මිනිස්සු කියනවා බොක්කෙම් මම මේක කියන්නේ මචං බොක්කෙම්මයි කියලා කියනවා. ඒකට හේතුව මේ බොක්ක බොක්ක කියන වචනේ ඉස්සරහට ආවේ බුදුරජාණන් වහන්සේගේ වචනේ එන්නේ උදරයෙන්. ඒ කියන්නේ බොක්කෙම්මයි එන්නේ. ඒකෙන් උදරයෙන් කියන එකෙන් අදහස් වෙන්නේ බඩෙම්ම කියන එකත් නෙමෙයි, මේ හද පතුලෙම්ම කියන එක එන්නේ. කියන දේ කියන්නේ හද පතුලෙම්ම. ඒක හරි ජව සම්පන්නයි. හොඳ වුණොත් හොඳත් වෙනවා, නරක වුණොත් නරකත් වෙනවා. කිව්වොත් දේවදත්තම බාපයනවා කියන අනුතක්. මොකද බොක්කෙම්ම කියන්නේ හෑ මෙයා මේ දිව්‍ය ලෝකෙ උපදිනවා, මෙයා මේ මේ පාපේ කර්ම කරගන්නවා, මෙයා මේකෙන් නිවන් දකින්නවා, මෙයා මේ කාලේ නිවන් දකින්නවා, මෙයාට නිවන් දකින්න පුළුවන්, මෙයාට නිවන් දකින්න බෑ කියලා කිව්වොත් කිව්වම තමයි. තරහින් නෙමෙයි කියන්නේ, ඇත්ත කියන්නේ, සත්‍ය කියන්නේ, වෙන දේ කියන්නේ කිව්වොත් ඉවරයි. ඔය ආර්ය උපවාදය කියලා කියන්නේ හරි දරුණු එකක් කියලා කියන එක අදහස. ආර්යවතෙකුට කෙනෙක් ගැන නරකක් ලේසියෙන් හිතෙන්නේ. බොහොම ਸਰව සාධාරණ මට්ටමකින් තමයි ඒක හිතුනොත් හිතෙන්නේ. ආන්න එතෙන්දි තමයි ඒක ප්‍රබල වෙන්නේ. ඒ නිසා තමයි ඒක ප්‍රබල වෙන්නේ. ආර්යකේම පොඩියට උපවාදයක් කරන්නේ. එහෙම මේ මිනිස්සුෙකුට දාන ගේන්න බැරි වුණා, දාන ගේන්න සල්ලි දෙන්න බැරි වුණා කියලා එහෙම හිතන්නේ එහෙම හිතන්නේ සමහර මිනිස්සු මට සමා වෙන්න කියනවා අනේ දාන දෙන්න බැරි වුණා කියන මං කියන මට මතකත් නැහැ කියලා. මතකත් නැහැ මගේ ගණන් ගන්න කියලා එහෙම දෙයකට නෙමෙයි. සාධාරණ හේතු තියෙනවනේ. දැන් බුදුහාමුදුරන් කාලේ බුදුහාමුදුරන්ට වස් ආරාධනයකට ආරාධනා කළා. මොකද කරේ? ආනේ ඒ මිනිස්සයට මාරය ආවේශ වෙලා භික්ෂුන් වහන්සේලා රාශියකටම මේ දානේ නැති වුණා. ඒ කාලේ මොකද වුනේ? යන්තම් පිණ්ඩපාත ගිහිල්ලා පොඩි හාල්ඩින්ගක් එකතු කරගෙන ඇවිල්ලා හාල් කොටලා දර පළලා බුදුරජාණන් වහන්සේත් මේ අහනවා භික්ෂුන් වහන්සේලාගේ මේ මමත් එන්නද උදව්වට හාල් කොටන්න දර පළන්න කියලා. හරිද? ජටිලියෝ දමනය කරන්න ගියාම දරත් පල්ලා තියෙනවානේ. ඔයත් දැක්කනම් දර පළන බුදුහාමුදුරු කෙනෙක් මොකද හිතන්නේ? යන්න අර දර පළපල ඉන්නවා අර යකාට ඇති බුදුගමකද්ද කියලා යයිවි. දැන් දර පවලන්නේ මේ රැස්සි හිදුවාගෙන කොණ්ඩේ බැඳගෙන දෙවුරු පුරෝගෙන නෙමෙයිනේ. සරල රෙදි ගෑල්ලක් කරට දාගෙන අඳුනි පිටින් ගැට ගහගෙන කොට ගල්ලා හයියෙන් දෑතවල තර බලනවා. ශක්තිමත් කුමාරයේ ශාරීරික වශයෙන් නිසා. ඒ නිසා මේ අද අපි මවන සිහින ලෝකේ කෙනෙක්වත් ඇත්තට බුදු කෙනෙක් හොයාගන්න බැරි වෙන ඔය විදියට හොයාගෙන ගියෝ. ඒ නිසා බොහොම හිත තව ධර්මය හාමින් තව විදර්ශනා කරමින් තමන්ගේ සිත ඇතුළටම ගමන් කරමින් තමන්ගේ සිත ඇතුළෙම තියෙන ආයුධ දන් දීලා මේ අයින් කරලා දාලා හිත ඇතුළෙම බොක්කෙම්ම ජීවත් වෙන්න. බොක්කෙම්ම ජීවත් වෙන්න වැඩන්නේ අනිත් ඒවා ගහලා ලෙව්වත් කමන්නේ කියලා හිතාගෙන ඉන්න. දැන් මේ ඉන්න ළමයින්ගේ හැටියට නම් මං කියන්නේ කාටවත් මේ තමන්ගේ ඉඩම් කඩම් අරව මේවා තමන්ට කිසිම භුක්තියක් නැතුව දෙන්න කියලා මං කියන්නේ. මොකද මම දැන් පුතා කියමුකෝ ලේලි සෞත්තු වෙලා ලේලි බලපෑම් කළා නොයෙකුත් දේවල් වෙනවා. එහෙම නැත්නම් දුවාට දුන්න කියමුකෝ බෑන බලපෑම් කළා සිද්ධ වෙනවා. අපි හිතමු ලේලි බෑම දෙන්නම හොඳයි කියලා මාමණ්ඩිලා නැන්ද මල බලපෑම් කළා ප්‍රශ්න වෙනවා. තේරෙන්නේ හරි දේවල් වෙන්නේ. දැන් මේ කිට්ටු අම්ම කෙනෙක් ඉන්නවා හරි වැඩක් වුණා. අම්මා ජීවිත බුද්ධිය තියාගෙන දුන්නා. පළවෙනි පියවරෙන් බෑන කළා පොඩි උපායක්. මේක බැංකුවට තියලා ණයක් ගන්න වෙනවා. ඒක නිසා ජීවිත බුද්ධිය නැතුව ලියා ගන්න ඕන කියලා දුවගෙන අම්මට ලියන්න කිව්වා. ලිව්වා. රයිට්. පළවෙනි ස්ටෙප් එක හරි. දෙවෙනි ස්ටෙප් එක වශයෙන් බෑන කිව්වා. මේ ගින්නි පොලී වලට මේක දෙන්න ඕනේ නැහැ. අපේ කම්පැනි එකෙන් දෙනවා ණයක්. ඉඩම මගේ නමට තිබුණා නම් ඔක දුන්නා නම් හරි කියලා ලියව ගත්තා. ඊට පස්සේ තුන්වෙනි පියවරත් හරි. මිනිහා මොනවද කරේ? නෝනායි අම්මලා තාත්තලා ඔක්කොම ගේ ඇතුලේ ඉද්දී මිනිහා ඉඩම විකා. මිනිහා ඉඩම විකලා පරණ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක බුස් ගාලා බැන්න ජපානේ. මේ මිනිස්සු ඇවිල්ලා පොලිසියෙන් කියන තමසෙලා අයින් එනවා ගෙදරින් කියලා. අයිතිකාරයා ඔප්පුවේ අයිතිකාරයා ඇවිල්ලා කිව්වා ගෙදරින් අයින් එනවා කිව්වා. මෙයාට ළමයිත් ඉන්නවා ගෑනුත් ගෙදර ඉන්නවා ඉඩම කඩමත් නැහැ ගේ දොරත් නැහැ. මොකද දැන් දැක්ක නේද කරපු උපාය? ස්ටෙප් බයි ස්ටෙප් ගිහිල්ලා ගත්තේ. කෝටි ගාණක් ගත්තා මිනිහ පැන්න. දැන් මොන යකාද විශ්වාස කරන්න පුළුවන්? ඒ නිසා මේ කාලේදී හරි ස්ථාවර වෙන්න ඕන. දැන් මං ආරස්පත්තේ හාමුදුරු ළඟ හිටියේ. උන්වහන්සේ ගෝ බලාගෙන එකෙක් මහාන කරන්න කිව්වා. ඔබ වහන්සේ තෙලවල ඕක මේ අල්ලගන්න කිව්වා. එහෙම නැත්තම් උන්වහන්සේගෙන නතර කරගන්න බලාගෙන කිව්වා. මා පුදුමයි විසමයි මේ හරි නරකයි. මේ අර අහිංසක කෙනාටම නේද එලෝ එලෝ පහර දෙන්නේ. ඉතින් ධර්ම අවබෝධය නැති කෙනෙක් මන්නම් මගේ අතින් මහාන කරන්නේ. ඒක නේද හොඳ? නැත්තම් මුන් අවබෝධයේ පැත්තකට දාලා ඊළඟට ජීවත් වෙනවා. දේපල වස්තු වරම බලාගෙන මහාන වෙන මිනිස්සු ඉන්නවා. දැන් හාමුදුරුවරුත් කතා කර කර මගෙන් අහනවා මේ පන්සලක් නැද්ද? මෙහෙම නැද්ද? එහෙම නැද්ද? සමහර හාමුදුරුවන්ට ඒක ඇත්තෙන් හොයලා දෙන නිසා මට කතා කරනවා. කතා කරාම මම කියන්නේ ඉස්සෙල්ලා ධර්මයේ ප්‍රගුණ කරගන්න හාමුදුරුවෝ. ධර්මයේ ප්‍රගුණ කරගෙන බණ ටිකක් කියන්න. එතකොට මිනිස්සු පන්සලක් හදලා දෙයි. කුටියක් හදලා දෙයි. නැත්තම් කුටි හදා හදා හැමතැනම දුවන්න වෙයි. හරි භයානක තත්ත්වයක් තියෙනවා. මිනිස් හිත ලෞකික පරමාර්ථ බුද්ධිහීනතා දුර්වලතා තියෙන ලෝකයක. එහෙනම් අම්මා හොඳයි, තව දුරටත් හොඳින් වඩා ගන්න. හොඳයි, තෙරුවන් සරණයි. ආවුද බාර දෙන්න? කොහොඳ මෑණියන් වහන්සේ ධර්මයට පැමිණෙන්නට කලින් මනස දැන් මනස සියර සියක් ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ. සියර සියක් ඉක්මවා ගිහිල්ලා හොඳයි. හොඳ හොඳ පැත්තට ඇවිල්ලා තියෙනවා. හොඳයිනේ, සන්තෝෂයි. අපහැදිලි දැන් ගැටලුකාරකතා එහෙම ප්‍රශ්නේ. ඒ වෙලාවෙම විසඳ ගන්න පුළුවන්කම තියෙනවා. අන්න හරි. අන්න ඒ වගේ දෙපයින් ඇවිදින ශක්තිය තමා තුළ ඇති කර ගන්න ඕන. ඒකට කියන්නේ තමන්ගේ ප්‍රශ්න තමා විසඳගෙන කටයුතු කරන ඥාණයට එනවා කියලා. කියන්නේ දෙපයින් ඇවිදින ශක්තිය තමාගේ ගමන් තමන්ට යන්න පුළුවන්. දැන් මේ කකුල් දෙක තිබ්බටම අපිට ගමනක් යන්න බෑනේ. දැක්ම තියෙන්න ඕන. දැක්ම තිබුණටම ගමනක් යන්න බෑ. කන් ඇහෙන්න ඕන. කතා කරන්න හැකියාව තියෙන්න ඕන. ගඳ සුවඳ දැනෙන්න ඕන. අතපය වැඩ කරන්න ඕන. සමබර බැලන්ස් එකක් තියෙන්න ඕන. ආධ්‍යාත්මයත් එහෙම තමයි. ආධ්‍යාත්මයේ ගමන් කිරීම සඳහා දැක්ම තියෙන්න ඕන. වීරිය තියෙන්න ඕන. ඒ සමබරතාවයේ තියෙන්න ඕන. නුවණින් පියවර තබන්න ඕන. ගොඩාක් ක්‍රියාවලියන් ටිකක් අංග සම්පූර්ණ වෙන තැන තමයි ආධ්‍යාත්මික ගමනත් සම්පූර්ණ වෙන ඥාන සම්පයුක්ත ජීවිතයක් ගත කරන්න ඕන. ධර්මය සතුටක්ද මේ ලෝකයේ සැනසීමක්ද? ඈ සැනසීම සැනසීමක් තියෙනවා, සැහැල්ලුවක් තියෙනවා. ඔව් ඔව් උපේක්ෂා සහගතව හැම දෙයකටම හිනා වෙලා ඉන්න පුළුවන්. නමුත් ඉතින් ඔරවන්න ඕන තැන්වලදී පොඩ්ඩක් ඔරවල හිටියට ගමහුත් නැහැ. මොකද හේතුව? බුදුහාමුදුරුවෝ දේශනා කරා දරටත් බඳින්න හදනව නම් පෙනේ පුප්පල හරි නයෝ පෙන්නපන් කියලා. නැත්තම් උඹව දරටත් බඳිගාර. ඒක නයික් සිල් අරගෙන නේද? එයාව දර මිනිස්සු දරටත් බඳලා array යනවලු. දරට එමු දෂ්ට කරන්නේ නේ. දරට බඳලා ගෙනලා වීසි කරනවලු අනෝ වගේ. ඒ වගේ හේකුත් තියෙනවා ඉතින්. දැන් මේ ධර්ම අවබෝධය කරගත්තා කියන්නේ මේ ලෝකෙම කුණු දේවල් උහුලන කෙනෙක්වත් නෙමෙයි. ඕකෙම ගුණ දරහ ගන්න කෙනෙකුත් නෙමෙයි. සත්‍යවාදී ලෙස කටයුතු කරන කෙනෙක්. දැන් බුදුරජාණන් වහන්සේ කොච්චර දේවල් වලට උත්තර සැපෙවුවද? ප්‍රශ්න निराකරණය කළාද යුද්ධ මැදට ගියාද හැබැයි කට්ටිය නම් කියන්නට ඉඩ තිබ්බා ඕවට අත දාන්න එපා බුදුහාමුදුරෝ පැත්තකට වෙලා ඉන්න කියනයි ඉන්න ඇති ඕන තරන්නේ නමුත් බුදුහාමුදුරෝ එහෙම වැඩම කරා දැන් ජටිලියෝ ඉන්න තැන් වලට ගිහිල්ලා තනියම සංග්‍රාමය කළේ ඒ මිනිස්සුගේ ගැහැට ලැබුවේ බුදුහාමුදුරන් නිදා සැතපෙන්නේ ගිනිහල්ගේ කුස්සිය දානශාලාව දුන්නේ අපි හරි පන්සලකට ගියාම කාමරයක් හම්බ වෙනවනේ දානශාලාව දුන්නේ ඕන නිදා ගන්න ඕන දානශාලාව නිදා ගන්න ඕන ඒ කියන්නේ පහත්ම තැන බුදුහාමුදුරෝ සන්තෝෂෙන් ඒක නිදාගත්තා ඒ විතරක් මදි ඒක ඇති ණයකුත් හිටියා පැනලා දුවන්න සලස්සන්න ණයත් හිලෑ වෙලා බුදුහාමුදුරන්ට ණයත් එක කොනක ඉන්නවා බුදුහාමුදුරුත් තව කොනක ඉන්නවා එහෙම මේ මටත් එහෙම රක්වාන පැත්තේ පන්සලක ගියපෙල මට එහෙමත් දුන්නා කුටියක් මං ඇහුවා මේ මේ කුටිය මේ කොච්චර කාලයකට පස්සේද භාවිතා කරන්න කියලා කිව්වා මේ කලින් නායක හාමුදුරු අපවත් වෙලා දැන් අවුරුදු 16ක් විතර වෙනවා ඊට පස්සේ මේ පළවෙනි වතාවට ගොඩ ඒක කියන්නේ දූවිල්ල ඩස්ට් එක හැම තැනම මකුරු දැල් පිරීලා ඒ කුඩින් මෙහෙම ඇතරිල්ලක් දාලා කොට්ටේ දාලා දුන්නා මං කරේ මේක නිදා ගන්න සත පෙන්න බැහැ ජනල් ටික ඇරලා ඩස්ට් එක තියෙනවා ඉතින් වාසිය කරා මීය හැරෙ මේ දුවන ඉතින් ඒ වගේ මේ ජීවිතේ හරි දේවල් තියෙනවා ඒ සියලුම දේ තුල Taman සමබරතාවයකින් යුක්තව මේ කටයුතු කිරීම සඳහා හැම මොහොතකම ඥාන සම්පයුක්තව ජීවත් වෙනවා නම් තමන්ට ගැටලුවක් වෙන්නේ නැහැ. ධර්මයේ උපකාර කරගන්න පුළුවන්. දැන් මම කියන හැඟීමේ වැඩ කරන ස්වභාවය ගැන කොයි වගේද තියෙන්නේ? එහෙම මම කියලා කෙනෙක් වැඩි දැනෙන්නේ නැහැ. මම කියන තැනින් නැගී ඉඳලා තරහක ඉඳගන්නේ නැහැ. ඉස්සර මම කියලා ගත්ත එක තුල මොකද හිතෙන්නේ ඉස්සර මම කියලා ඒ තැනක් අරගෙන වැඩ කරානේ ගොඩක් ඈ පීඩාවක් ලොකු පීඩාවක් ලැබුවා මම කියන තැනින් කැමැත්ත අකමැත්ත ලෝභ ද්වේෂ මෝහ එන්නේ ඔක්කොමනේ ඉස්සර කොහොමද චරිත සාමාන්‍යයි ඈ තරහයන් තත්ත්වයක් තමයි මොකක් හරි වෘත්තියක යෙදුණා නේද ඒ වගේ තරහයන් චරිතයක හිටියා කමන්නේ ඒ තරහයන් චරිතයම තමයි මේ නිවන් මඟ තේරුම් ගන්න මොකද කෙනෙක් තුල තරහ යනවා කියලා කියන්නේ මේ මිනිස්සු ළඟ යම්කිසි ශක්ති ස්වභාවයක් දැర్శණයක් තියෙන ඒ තරහ යන එක ඇතුලේ ඉන්නෝ සාධාරණ මිනිස්සු ඉන්නවා සාධාරණ මිනිස්සු මේ සාධාරණ විදියට කේන්ති යන මිනිස්සු ඉන්නව නේද? මේගොල්ලන්ට හොන් එක්කෙනින් නිවන් දකින්න පුළුවන්. තේරෙනවද නේද? සාධාරණ ලෙස දරුණු විදියට තරහ යන මිනිස්සු ඉන්නව මේ මිනිස්සුන්ට නිවන් දකින්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක්ගේ කේන්තිය කියලා කියන්නේ මේ මිනිස්සයාගේ තියෙන ශක්ති ස්වභාවය පෙන්වන එක්තරා ලක්ෂණයක්. නැත්නම් මෝඩයන්ට කේන්තියක් නැහැ නේද? පන්සලෙන් කාලා හැරෙ මේ ඉන්න ඇබිත්තිය මට අහු වෙලා ඉන්නවා. උගේ කන ඇඟිල්ල ගැවත කන බීදා නිකන් ඉන්නවා. කොහෙද ගෙන්ති යන්නේ? මේ පෞර්ෂයක්, අභිමානයක්, ඒඩිතරකමක් තියෙන මිනිස්සුන්ට තමයි ගෙන්ති යන්නේ. ඒක ගෙන්ති යන මිනිස්සු හොඳයි. ඒ වේගයෙන්ම තමයි අර මමත්වයේ පරදවා යන්නට පාවිච්චි කරන්නේ. වීරියත් ඇති වුණා තිබුණා ඔව් වීරියක් තියෙන ඒ කේන්තියත් එක්ක තියෙන වීරිය කේන්තියත් එක්ක තියෙන වීරිය ඒක හොඳ පැත්තට යොමු කළා ඒ කියන්නේ කුසල පැත්තට යොමු කරා තමගේ කේන්තිය තමගේ වීරිය කුසල පැත්තට යොමු කරා සත්‍ය ජය ගන්න උත්සාහ කළා හැබැයි ඕක පොඩ්ඩකින් වෙනස් වෙලා පාප මිත්‍ර සේවනයක් ලැබිලා පාපිෂ්ඨ දර්ශනයක් ලැබිලා ගියා නම් එහෙම ඔය කේද්දිය වෙන පැත්තකින් පෝෂණය වෙන්නේ. එහෙම වුණා නම් එහෙම අන්න ඩෝම් පුතා කියලා වැටෙන්නේ අපායට. අපාය බොහෝ දුක් විඳින අපිට මේ සද්ධර්මය හම්බ වෙච්ච නිසා අපි ළඟ තියෙන කේන්දිය වුණත් අපිට දහමට යොමු කරගන්න පුළුවන්. අපි ළඟ තියෙන වීරිය වුණත් දහමට යොමු කරගන්න පුළුවන්. නිකම් මෝඩ සද්ධාවක් කරුණාවක් එහෙම එකක් නැහැ. මෙහෙම නැහැ. හොඳ මදහත් සිටින් බලන්න පුළුවන්. දැන් අපි භාවනාකාරයෝ කියලා අනිත් අය භාවනා නොකරන අය කියලා ඒගොල්ලන්ට මේ ඉඳුල්තරුවක් කරන්න ඉඩ දෙන්න පුළුවන් ගම නෑ. අල්ලලා ගන්න ඕනේ නැද්ද? එහෙම කරන්න ඕනේ. අපි සාධාරණ තැන ඉන්නේ. සාධාරණ තැන ඉන්නේ. නොදැන කරන දේ අපි දැනගන්නෝ, දැනගෙන කරන දේ ගැන අපි දැනගන්නෝ, නොතකා කරන දේ ගැන අපි දැනගන්නෝ, අවඥාවෙන් කරන දේ ගැන අපි දන්නෝ නේද? දැන් මමත් පළවෙනි කැස්සට සමාව දෙනවා. වැරදිලා ගැස්සේ මේ කට දිග ඇරලා කහින්න පටන් ගන්නවා දෙතුන් වතාවක්. එතකොට නම් ඉතින් කියනවා පළවෙනි සැරේම දුරකථන අංකේ ටුක් ගාලා වැරදිලා මොනවා හරි මෙසින් වෙලා වුණොත් ඔව් සමාව තියෙනවා. දෙවෙනි තුන්වෙනි හතරවෙනි පාරත් යන නොතකා මේක ක්‍රියා කරනවා නම් අනේ එතකොට දන්නේ මේ මිනිස්සු ළඟ තියෙන මෝඩකමක් තියෙන එක හදන්න ඕන. ඒ වගේ කෙනෙක් වැරදිලා යගේ හැපුණොත් දන්නව මෙයා වැරදිලා හැපුණා කියලා. හැබැයි හිත හිතා තෙරපනවා නම් පාග. අනේ එතෙන්ති අපි දැනගන්න නිරන්තරයෙන්ම චේතනා පරීක්ෂාවෙන් නේද ස්වභාවයේ පරීක්ෂාවෙන් ඒකට උත්තරයක් ලබා දෙන්න පුළුවන්. ඒකට මදහත් තැනක වාසය කරන්නේ. මදහත් තැනක වාසය කරන්නේ. ධර්මය අවබෝධ කරගත්තට පස්සේ කවුරුත් හිතන්න එපා මේ හිල් තලප කෑල්ලක් වෙනවා කියලා. හරි උජුපටිපන්න භාවයක් තියෙනවා. හැබැයි දර්ශනයක් ඇතුව හොඳ සම්‍යක් ඥානයක් ඇතුව හොඳට උත්තර සපයනවා. එයා දන්නවා සපයන්න ඕන මට්ටම දන්නවා, සපයන්න ඕන ටික දන්නවා, ඒ තුලින් යහපතක් නෙලා ගන්නත් එයා දන්නවා. මොකද එයා මුලමැද අග හොඳට දැකලා තමයි ඒක කරන්නේ. ඒ නිසා ඒක ගැටලුවක් වෙන්නේ. ඉතින් ජීවිතයේ ජයගත් එක ගැන සන්තෝෂයි ක්‍රමානුකූලව. ඉතින් තවදුරටත් ධර්මය නොඇසූ තැන් අසා දැනගන්නට, තව තියෙන தත්ත්වය රැකගන්නට, පැහැදිලි කරගන්නට, තව තවත් ධර්මය ශ්‍රවණය කරනවා. දැන් බුදුහාමුදුරුවෝ උපදේශනා කරන වෙල සරියුත් මහත්මුගලන් මහරහතන් වහන්සේලා දෙපස ඉඳලා වෙන වාඩිල ධර්මය අහන්නේ. අනිත් මහරහතන් වහන්සේලා ඇතේදී මන අහනවා. එතකොට මේ ධර්ම මාර්ගයේ කොතෙක් දුර ගියත් ධර්මය ඇසීම ඉතාම රසවත් දෙයක්, ඉතාම වැදගත් දෙයක් බවට පත් වෙනවා. ඉතින් තව තවත් ධර්මයෙන් බැබලෙන්න හේතු වාසනා වේවා කියලා හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා. සෑම සියලු දෙනාටම සම්මා සම්බුදු සරණ වේවා. අභිවාදන සීලස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝපි සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතු ච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමින්යතෝ.